සතකන් අපි කියාගෙන යමු මුල් ඒවා ටික නේද? හරි මුල්ම මොකක්ද මුලින්ම තියෙන සම්දි සූත්‍රය මුලින්ම කතා කෙරේ. ඔව් මොකද්ද තේරුම? ඉක්මනට කියමු නේ වෙලා යමු. ස්වරයක් පිටුපසින් තියෙද්දි මුලින් තියෙන ස්වරය ලොක් කරන්න පුළුවන් කියන එකයි. පූර්ව ස්වර ලෝක සම්බියෙන් උදාහරණයක් ලෝක අග්ගෝ කියලා තියෙද්දි ඒ පදේ ලෝක කියන කයන්නේ තියෙන අයන්නක් පිටිපස්සෙන් තියෙන අයන්නක් ස්වර දෙකක් ළඟින් තියෙනවා. එතකොට මුල් අයන්න ලොක් කරන්න පුළුවන්. එතකොට ඔකේ මතක තියාගන්න තියෙන්නේ මොන විදිහේ ස්වරයක් මුලින් තිබුණත් මොන විදිහේ ස්වරයක් පිටිපස්සෙන් තිබුණත් ඒ මුල් ස්වරේ ලොක් කරන්න පුළුවන්. විශේෂයක් නැහැ. දෙවෙනි එකේදී පාපරෝ අසරූපා පිටුපසින් තියෙන අසරූප ස්වරය ලොක් කරන්න පුළුවන්. අසමාන ස්වරය ලොක් කරන්න පුළුවන් පිටුපසින් තියෙන කියන එකනේ. මොකද්ද මෙතන අසමාන ස්වරය කියලා කියන්නේ? කියමු බලන්න අරිය චිත්ත
ආයන්නේ
ඉස්සෙල්ලා කියමුකෝ අපි සමාන සවර්ණ ස්වර මොනවද කියලා. ඒ අය සමානයි. එතකොට එහෙම නොවන අකුරක් එහෙම නොවන ස්වරයක් තිබුණොත් ඒ සමාන සවන්න නොවන ඒවා දෙකක් ළඟ තියෙනවා නම් පිටුපසින් තියෙන එක ලොක් කරන්න පුළුවන්. දැන් එහෙම තියෙද්දි මුල් එක ලොක් කරන්නත් පුළුවන්. හැබැයි ඇතැම් තැනක පිටුපසින් තියෙන එක ලොක් කරන්න පුළුවන්. දැන් ඒ තැනක අපි කොහොමද ඔක හඳුනාගන්නේ? අපි සන්ධියක් විසන්ධි කරද්දී තමයි ඕක වැදගත් වෙන්නේ. විසන්ධි කරද්දී අපි බලන්න ඕන මේ දෙක වෙන් වෙන්නේ. එතකොට එහෙමනම් මේ පිටුපසින් තියෙන අසමාන මෙහෙම එකක් ලොක් වෙලා වින්නත් පුළුවන් කියන ඒ බව තේරෙන්න ඕන. අපි ඉස්සරහට කතා කරගෙන යද්දී ඒවා ගොඩක් ඒවා හුවෙනවා. ඊළඟ එකේදී කොචාස වන්න ලුත්ති. මේකේ තේරුම මොකද එතනින් කියවෙන්නේ? පූර්ව ස්වරය ස්වරයක් ලොප් වුණාම අසවර්ණ ආදේශයක් වෙනවා පිටුපසින් තියෙන. එතකොට ඊ තියෙනවා නම් ඒ කාර්යයක් බවට, ඌ තියෙනවා නම් ඕ කාර්යයක් බවට පත් වෙනවා කියන එකයි කියන්නේ. එතකොට උදාහරණේ ජින ඊරිතං. ජින කියන එකේ අයන්න ලොප් වෙනවා. පිටිපසින් තියෙන ඊ යන්න තියෙන එක ඒ කාර්යයක් බවට පත් වෙනවා. ජිනේ රිතං කියලා පදේ හැදෙනවා. ඊළඟට දීගං සූත්‍රයෙන් කියන්නේ පූර්වස්වරයේ ලොප් වුණාම, ඒ කියන්නේ සරාසරී ලෝපං සූත්‍රයෙන් පූර්වස්වරයේ ලොප් වුණාම පරස්වරය දීර්ඝ වෙන්න පුළුවන්. උදාහරණයක් ඉදානි අහං කියන එකේ යන්න ලොප් වෙලා අයන්න දීර්ඝ වෙනවා. එතකොට ඉදානාහං කියලා පදේ හැදෙනවා. පුබ්බෝච කියන සූත්‍රයෙන් කියන්නේ ඒකේ අනිත් පැත්ත. පුබ්බෝච කියන එකේ අතරම තේරුම පූර්ව ස්වරයද දීර්ඝ වෙන්න පුළුවන් කියන එකයි. පුබ්බෝච දීගං යාති. හරි, පූර්ව ස්වරයේ දීර්ඝයට යන්න පුළුවන් ඇතැම් තැන. ඒකෙන් කියවෙන්නේ පර ස්වරය ලොප් වුණාම වාපරෝ අසරූපා සූත්‍රයෙන්, ඒ කියන්නේ සමාන නොවන පිටුපසින් තියෙන ස්වරයක් වෙන්න ඕන ඒක වෙන්න නම් ඒ අසමාන පසුස්වරය පරස්වරය ලොප් වුණාම පූර්වස්වරය දීර්ඝ වෙන්න පුළුවන්. දේව ඉති කියන එකේ යන්න අයන්නයි යන්නයි තියෙන්නේ. යන්න ලොප් වෙනවා, අයන්න දීර්ඝ වෙනවා. එතකොට දේවාති කියලා පද හැදෙනවා. වමෝදු දන්තානං සූත්‍රයේ මොකද්ද වෙන්නේ? ඕ ඌ කියන අකුරු දෙකට හල් වකාරයක් ආදේශ වෙනවා. සෝ අස්ස කියන එකේ සෝ කියන තැන ඕ යන්නක් තියෙන්නේ. ඒ ඕ යන්නට හල් වයන්නක් එනවා. එතකොට ස්වස්ස. යෝ අස්ස කියලා තිබුණොත් යෝ අස්ස. ඒ වගේ යවමදනතරලා සූත්‍රයෙන් මොකද වෙන්නේ? ස්වරයක් ආගම වෙනවා. දැන් ওই තැනක න ඉදන් කියන තැන පේනවා ඇති. එතන පිටිපසින් යන්නක් තියෙනවා, ස්වරයක් තියෙනවා. මුලිනුත් ඒකින ස්වරයක් තියෙනවා. ඉතින් ඒ තැනක මෙන්න මේ කියන ය ය ව ම ද න ත ර ල කියන කොට ටික තියෙනවනේ. ඊට අමතරව මම කිව්වා ගයන්නකුත් ඇතම් තැනක වෙනවා ආගම වෙනවා කියලා. එතකොට මෙන්න මේ කියන අකුරු ඔක්කොම එක වෙරේනවද? එහෙම ඉන්නේ නැහැ.
ඒ ගයන්නට පුළුවන් උදාහරණයක්.
ඔ පුත ගේව. පුත ගේව.
පුත ගේව.
මෙන්න මේ කියන අතරින් එකක් එන්න පුළුවන් කියන එකයි තේරුම. එතකොට න ඉදං කියන එකේ හල් යකාරයක් ඉන්නේ. එතකොට අනිත් ඒවා උතෙන් ඉන්න බැරිද කියලා? එහෙම වෙන්නේ නැහැ. දැන් එහෙන රයන්නකුත් ඇවිලා නරිදං හරි එහෙම පදයක් හදෙන්න පුළුවන්. එහෙම බෑ. බුද්ධ දේශනාවේ තියෙන පදයක් වෙන්න ඕනි ඒක. තේරුණාද? එහෙම නැත්නම් මොතන නදිදං හරි එහෙම හැදෙන්නේ නැහැ. ඒ හැදුණු පදයක් අපි දැක්කොත් අපි තේරුම් ගන්න ඕන මේක එහෙමනම් මේ ක්‍රමයටයි හැදිලා තියෙන්නේ. අපි දැන් ඇත්තටම මේ රීති ටික ඉගෙන ගන්නේ අලුතෙන් පද හදන්න නෙවෙයිනේ. අලුතෙන් පදත් හදන්න පුළුවන් ඕන. ඒ වුණාට බුද්ධ දේශනාවේ තියෙන පද කොහොමද මේ පදේ අර්ථය එතකොට වෙන් කරගන්නේ කියන එක තේරුම් ගන්නයි. දැන් නයිදං කියන එක අපි මෙයා කර පැත්තකින් තියමු. බිදමු චල භිඤ්ඤා කියලා පදයක් තියෙනවා. එතකොට ඕකේ පද වෙන් කරගත්තොත් එහෙම ච අභිඤ්ඤා කියලායි වෙන් කරගන්න ඕන. එහෙම නැත්නම් චලා භිඤ්ඤා හරි එහෙම වෙන විදියකට වෙන් කළොත් අර්ථ වෙනස් වෙනවා. එතෙන්න ගැළපෙන විදියට අභිඥා 6 කියන අර්ථයේ එන්න නම් ච අභිඤ්ඤා කියලායි වෙන් කරගන්න ඕන. එතකොට ච අභිඤ්ඤා කියලා වෙන් කරගත්තම දැන් අමතර අලුතෙන් තියෙන හල්ලාකාරයක් නේ. මේක කොහෙන්ද ආවේ? අන්න ඒක පෙන්න. ඒ ආපු විදිය පෙන්වන්න තමයි මේ සූත්‍ර පෙන්වලා තියෙන්නේ. පැහැදිලි නේ නේද? එතකොට මෙන්න මේ විදියේ වෙනස් වීමක් වෙලයි මේ පදේ හැදුනේ. මේ පද දෙක එකතු වෙද්දි මෙන්න මේ වෙනස් වීම වෙලා තමයි මේ පදේ හැදුනේ කියන එකයි තේරුම. පැහැදිලි නේ නේද? ඊට පස්සේ දැන් මෙතනින් ඉවරයි ස්වර සංදි ටික. ඊට පස්සේ ව්‍යංජන සංදි පටන් ගන්නවා. පරද්වේභව ඨාණී කියන කේ තේරුම පිටුපසින් තියෙන ස්වරයකට පිටුපසින් තියෙන ව්‍යංජනය සුදුසු තැන්හිදී ද්විත්ව වෙනවා. අකාරයෙන් පිටිපස්සේ තියෙන පමාදුව කියන පදයේ පකාරය ද්විත්ව වෙනවා. එතකොට අප්පමාදුව කියන පදයක් එදෙනවා. ඊළඟට වග්ගේ ඝෝසා ඝෝසානම් තතිය පඨමා සූත්‍රයෙන් කියන මොකක්ද? ඒ විදිහටම ස්වරයකට පිටිපස්සෙන් තියෙනවා මහ ප්‍රාණාකුරක්. වර්ගයක තුන්ගෙනි හෝ තුන්ගෙනි මේ දෙවෙනි හෝ හතරවෙනි අකුරක් තියෙනවා. වර්ගයේ දෙවෙනියට හෝ හතරවෙනියට තියෙන්නේ මහ ප්‍රාණ අකුරුනේ. එතකොට ඒ අකුරු වලින් එකක් නම් පිටිපස්සෙන් තියෙන්නේ ඕක දිත්ත වෙද්දී ඒ මුලින් එන අකුර අල්ප ප්‍රාණයක් වෙනවා. පැහැදිලි නේ?
පරස්වරයේදී
පිටුපසින් ස්වරය නෙවෙයි ව්‍යංජනය. පර ව්‍යංජනය.
ඒකද මේ එහෙන්නම් එකේ තන් කියන එකට අඤ්ඤා ඒකේ වෙනවනේ.
ඔව්.
එතකොට ඒක නේ ඩබල් වෙන්නේ. දැන් ඒකට ආදේශ වෙනවනේ අඤ්ඤා අර අන්නේ.
ඔව්.
අර අඤ්ඤා
කියන්නේ දැන් තයන් හරිනේ දැන් තයන්නේ අයන්නක් තියෙනවනේ.
තයන්නේ අයන්න. ආ දැන් අරකේ තයන්න
ඉතින් මෙතන තියෙන. පැහැදිලි නේද? ඊට කලින් ස්වරයක් තියෙනවා නะ. තියෙනවා ඉතින් අද. තකාරස්ත ආකාරය කියන්නේ. පැහැදිලි නේ? මේක පැහැදිලි නේ නේද? හරි. ඊට පස්සේ දීගං සූත්‍රයෙන් එතන කියන්නේ පිටපතින් ව්‍යංජනයක් තියෙන තැනක ඇතැම් තැනක పూర్ව හස්ව ස්වරය දීර්ඝ වෙනවා. මෙතන මේක දැන් ව්‍යංජන සංදියක් නේ. ඒකෙදි මතක තියාගන්න තියෙන්නේ ව්‍යංජනයක් නිමිති කොටගෙන ව්‍යංජනයක් ගැන කියලා තමයි මේ සංදිය ගැන කියන්නේ. ව්‍යංජ දැන් මෙතන පිටිපසින් ව්‍යංජනයක් තියෙනවා නම් ඉස්සරහින් ව්‍යංජනයක් තියෙනවා නම් එහෙම නැත්නම් ව්‍යංජනයකට තමයි අසුවල් දී වෙන්නේ. අන්න ඒ වගේ කියන නිසා තමයි මේකට ව්‍යංජන සන්ධි කියලා කියන්නේ. පැහැදිලි. එතකොට මේකෙදි වෙන්නේ කන්ති පරමං කියන එක කන්ති කියන තැන තියෙන යන්න දීර්ඝ වෙනවා. කන්ති පරමං කියලා. ඒ ඊදින තැන්ගෙන අපි කතා කළා. වැඩි විස්තර පොතෙන් ඉතින් බලා ගන්න පුළුවන්. අද ඉතින් අර බොහොම කෙටියෙන් පාඩම ඉවරුන් නිසා ඉති ටික කියාගෙන යන්නේ. ඊළඟ රස්සන් සූත්‍රයෙන් දැන්
ව්‍යංජන සන්ධි වල සන්ධි ප්‍රදේශයේ එකාකුරක් ව්‍යංජනයක් වුණොත් සන්ධි වෙනවා. දෙකම වෙන්න පුළුවන්ද?
දෙකම ව්‍යංජන එහෙම යෙදෙන තැන නම් මට මතක යන්නේ. මොකද දැන්
එකක් කියන තැන
එතනත් පිටු එතනත් ස්වරයකින් පිටිපස්සෙනේ තියෙන්නේ ව්‍යංජනය. ස්වරයකින් පිටුපසින් තියෙන ව්‍යංජනයක් දිත්ත වෙනවා කියලානේ
කියන්නේ.
දු කියන තැන උයන්නක් නේ තියෙන්නේ මුල. හරි. ඊළඟට රස්සන් සූත්‍රයේත් ඒ විදිහමයි. ස්වරයකින් පිටුපසින් ව්‍යංජනයක් තියෙද්දී ඊට මුලින් තියෙන දීර්ඝ ස්වරයක් කෙටි වෙන්න පුළුවන්. මේකෙම අනිත් පැත්ත. ආඛාතෝ කියන එක අක්ඛාතෝ වෙනවා. එතනදී ඒ කකාරය ද්විතේකුත් වෙනවා. ද්විතේකුත් වෙලා ඊට පස්සේ තමයි කෙටිවීම වෙන්නේ. ඊට පස්සේ ලෝපංච తත්‍ර අකාරෝ తත්‍රාකාරෝ කියන එකේ තේරුම මොකක්ද? ත ඒත ශබ්දවල ත ඒත කියන ශබ්දත් එක්ක යෙදුණු ප්‍රථම ඒක වචනේ තියෙනවනේ ඕකාරයෙන් ඉවර වෙන පද. ඒසෝ සෝ කියලා පද. ඒ පදවල තියෙන ඕකාරය ලොප් වෙලා ඒ වෙනුවට අකාරයක් එනවා. එතකොට සෝ මොනි කියන එක ස මොනි කියලා පදේ හැදෙනවා. ඊළඟට ඔන්න නිගහිත සන්ධි පටන් ගන්නවා එතන ඉඳන් නේ. වග්ගන්තං වා වග්ගේ කියන සූත්‍රයෙන් කියවෙන්නේ පිටුපසින් වර්ග ව්‍යංජනයක් තියෙන වෙලාවක ඒ වර්ග ව්‍යංජනයට පෙර කලින් නිග්‍රහීතයක් තියෙනවා නම් ඒ නිග්‍රහීතයට පිටපසින් තියෙන වර්ග අක්ෂරයේ වර්ග අන්තය ආදේශ වෙනවා. වර්ග අන්තය. දැන් කිං කරෝ කියද්දී පිටපසින් තියෙන්නේ කයන්නක්. එහෙමනම් ක වර්ගයේ අන්තිම අකුර ng අකුර නිග්‍රහීතයට කිකහල් අකුර නිග්‍රහීතයට ආදේශ වෙනවා. එතකොට කිං කරෝ කියලා පදේ හැදෙනවා. එතකොට ng අකුරේ හල් එක ලියලා තමයි ලියන්න ඕන. කියන්න හල් අකුර කිං කරෝ. හරි සංඝෝ කියලා ලියද්දි ලියන්නේ නේද? ඒ අකුර. ඊළඟට ඒ හෙඤ්ඤං සූත්‍රය. මොකද්ද වෙන්නේ එකෙන් විමල ජීවායස්ම.
ඤකාරයක්
වෙනවා.
ඒ දිබ්බ තැනකදී දෙකක් වෙනවා.
ඔව්.
හයන දිබ්බතරදී
එකක්. එක ඤයන්නයි. ඒ කියන්නේ උතනින් මතක තියාගන්න තියෙන්නේ ඇත්තටම ඒ කාර්යයක් හෝ හකාරයක් පිටිපස්සෙන් තියෙනවා නම් ඊට පූර්වයේ තියෙන නිග්‍රහිතයට ඤකාර ආදේශයක් වෙනවා. හකාරයක් පිටිපස්සෙන් තියෙද්දී ඒ ඤකාරයේ ද්විත්වයකුත් වෙනවා. තං ඒව කියන එක ඒක ඔව් අනිත් පැත්ත මාරු වුණා. ඒ කාර්යයක් තියදී ද්විත්වය වෙනවා. හකාරයක් තියදී ද්විත්වය වෙන්නේ නැහැ. තං ඒව කියන එක නැත්තම් තං දැන් ඔය ඒ කියවන්න අමාරුයිනේ. එක ඤකාරයක් ආවොත් ඒ නිසා ද්විත්වයක් වෙලා තං ඒව කියලා පද හැදෙනවා. හකාරයක් පිටිපස්සෙන් තියදී තං හි කියන තැන්වල වගේ තං හි කියලා පද හැදෙනවා. ඒවත්ින් පොත හිමීට බලා ගන්න පස්සේ නේද. ඊට පස්සේ සයේච කියන කේදී මොකද වෙන්නේ? නිග්‍රහිතේට පිටිපස්සෙන් හල් යකාරයක් තියෙන අවස්ථාවක ඒ යකාරයත් සමගම නිග්‍රහිතේට ඤකාර ආදේශයක් වෙනවා. ඒ හල් යකාරයයි දෙකටමයි වෙන්නේ. සං යෝගෝ කියන තැන යෝග කියන යෝකාරස්ත යෝකාරී තියෙන හල් යකාරයටයි කලින් තියෙන නිග්‍රහිතේටයි දෙකටම ඤකාරයක් එන. ඒක නම ඒත් එක්කම ත්‍විත්වේකුත් වෙනවා. සං ඊට පස්සේ වෙන් වුණාම සං ඕගෝ කියලානේ තියෙන්නේ. ඊපස්සේ ත්‍විත්වේ වෙලා සංයෝගෝ කියලා පදේ හැදෙනවා. මොකේද? දැන් කලින් එකේ යයන්ක් නැහැ. යට එකේ යකාරයකුත් එක්ක දෙකටම තමයි යකාරය ඉන්නේ. මදාසරි කියන සූත්‍රයේදී ස්වරයක් පිටිපස්සෙන් තියෙන අවස්ථාවක නිග්‍රහිතයට මකාරයක් හෝ දකාරයක් එනවා. එතකොට ඒවත් තියෙන්නේ මේ මේ තැන් වලයි කියලා තින් පොත්වල කියලා තියෙනවා. ඒ තැන් හිමීට බලා ගන්න. එතකොට තං ඒව කියන එක හල් මකාරයක් ඇවිල්ලා තමේව කියලා පදයක් හැදෙනවා. තමේව කිව්වා තවත් තදේව කියලා පදයක් හැදෙනවා. දකාරයක් ඇවිල්ලා ওই සූත්‍රයෙන් තමේව තදේව තඤ්ඤේව ඒ පද ඔක්කොගේම අර්ථය එකයි. මොකද විසන්ධි කරපුවාම අර්ථය එකයි නම් ඉතින් සමාස සන්ධි වුණායින් පස්සෙත් ඒ අර්ථෙමයි එන්නේ. පදේ රූපය වෙනස් වුණා කියලා අර්ථය වෙනස් වෙන්නේ නැහැ. හරි. ඊළඟ සූත්‍රයේ කොචි ලෝපං. එතනදි මොකද වෙන්නේ? ඇතැම් තැනක ස්වරයකට పూర్වයේ තියෙන නිග්‍රහිතය ලොප් වෙනවා. ඒ ලොප් වෙලා දීර්ඝ වීම ආදියත් ඒත් එක්ක ඇතැම් තැනක වෙන්න පුළුවන්. එතකොට තාසං අහං කියන තැන දීර්ඝයක් වෙලා තාසාහං කියලා පදයක් හැදෙනවා. පරෝවා සරෝ කියන සූත්‍රයෙන් වෙන්නේ ඇතැම් තැනක පිටුපසින් තියෙන ස්වරයත් ලොප් වෙන නිග්‍රහිතයකට පිටුපසින් තියෙන ස්වරයත් ලොප් වෙන්න පුළුවන්. එතකොට චක්කං ඉව කියන එක චක්කංව කියලා එනවා. ඒත් එක්කම ඒ ස්වරයටත් පිටිපස්සෙන් තියෙන අකුර ස්වරයටත් පිටිපස්සෙන් තියෙන වර්ග අකුරක් නම් ඒ තැනක වර්ගාන්ත ආදේශයක් ආදියකුත් වෙන්න පුළුවන්. පැහැදිලිද? අපි තමුකෝ චක්කං ඉති කියලා තිබ්බා කියලා. දැන් යන්න ලොප්ුණාම ඊට පිටිපස්සෙන් තියෙන්නේ තියන්නක් නේ වර්ග අකුරක්. තේරෙනවද? ඒ වර්ග අකුරක් නිසා ඊට කලින් තියෙන බිඳුවට ආපහු අර වග්ගන්තං වා වග්ගී සූත්‍රයෙන් ආපහු හල් නකාරයකුත් එනවා. චක්කන්ති කියල එතකොට හල් නකාරයකුත් එක්ක පදේ හැදෙනවා. පැහැදිලි නේද? ඊළඟට නිග්ගහීතංච. ඒ කියන්නේ මොකක්ද? ඇතැම් තැනක නිග්ගහීතයක් ආගම වෙනවා. එතකොට චක්කු උදපාදි කියන එක තමයි. මොකද වාක්‍යයේ ඇස පහළ විය කියද්දී උදපාදි කියන්නේ පහළ වුණා කියන තේරුමනේ. පහළ වුණේ කවුද? අපි උක්ත පදේ හොයාගන්නවා චක්කු. ඇස පහළ වුණා. ඒකේ කර්මපදයක් නැහැ. ඇස කුමක් පහළ වුණේද කියලා උකුත් උත්තරයක් නැහැ නේද? ඒ වාක්‍ය අකර්මකයි. උදපාදි පහළ වීම කියන පදේ. එතකොට ඇස පහළ විය කියද්දී උක්ත පදේ තමයි චක්කු. එහෙමනම් එන්න ඕන ප්‍රථමා වෙන්නේ. ප්‍රථමා ඒක වචනයි. චක්කු උදපාදි කියලායි වාක්‍ය. එතකොට කොහොමද එහෙනම් චක්කුන් උදපාදි කියලා සූත්‍ර පාඨවල තියෙන්නේ? අන්න මේ සූත්‍රයෙන් නිග්‍රහිතයක් ඇවිල්ලා. පැහැදිලි නේද?
අසරණ
වෙන් කරලා තමයි ලියලා තියෙන්නේ. හරි. ඊළඟ සූත්‍රය නම් ඉතින් ගොඩක් දිගයි. යවතන් තලන දකාරාණං ව්‍යංජනානි චලඤ්ඤ චලඤ්ඤ ජකාරත්තං කියලා සූත්‍රයක් තියෙනවා. එතකොට ඉතින් මේකෙදි ඉතින් වෙන විස්තර ඒක නම් ළඟ පොත තියෙන ඉක්මනට බලාගන්න. ඒකේ යකාරවත්තු එහෙම නැත්නම් හල් යකාරයක් එකතු වුණු ත ල න ද කියන ව්‍යංජනවලට ඊට සම ඒ පිළිවෙලටම චකාර ලකාර ඤකාර යකාර ආදේශ වෙනවා කියන එකයි තේරුම. පිටුව කීයද? හරි බලා ගන්න ඉන්න. ඔව් 32 පිටුව. ඉතින් ඔක කෙටියෙන්ම කියන්නේ අපි එදා කතා කළා තිකාරයක් තිබුණොත් මෙතන ප්‍රධානව කියන්නේ තී හෝ තී යන්නක් ගැනයි. තී තී කියලා තිබුණොත් ඒක චක ඒක දිත්තේකුත් වෙනවා පෙච්ච කියන ආදේශයක් වෙනවා. ඔන්න ඔය විදිහේ ආදේශ ටිකක් වෙනවා කියන එක තමයි කෙටියෙන් ඉතින් කියන්න තියෙන්නේ. යකාරවත්තු තකාරය යවතන් තලන කියන කී තේරුම මෙන්න මේ ඊ දෙකට හල් යකාරයක් එනවා වෙන සූත්‍රයකින්. ඉවන්නෝ යන්නවා කියන සූත්‍රයකින්. ඒ ආවයින් පස්සේ දැන් හල් තයන්නයි අල් යයන්නයි දෙකේකට තියෙන්නේ. ඒ දෙකටම ඔච්ච කියලා ආදේශයක් වෙනවා. ඉතින් ඒ ටිකේ උදාහරණ දීලා තියෙනවා. ඒ නිසා ඉතින් ඔක්කොම කතා කරන්න ඕන නැහැ. මේකට උදාහරණයක් කියමු බලන්න. එක එක්කෙනා ජිනසිරියස්ම පළවෙනි එකට උදාහරණයක්. පදෙත් එක කියන්න ඕන. ඉති ඒවං ඉච්ඡේවං උනා. අන්න ඒ විදිහට කියන්න ඕන.
කාමිනෙන් දැන් අපි ඔය ටිකට අමතරවත් තියෙනවනේ අර
ඒකත් තියෙනවා. ඒත් අර සූත්‍රේම තමයි එන්නේ. හරි, කියන්නකො මේ මහ ප්‍රාණ වෙද්දි අනිත් ඒ වගේදිත් ඉතින් මේකේ අනිත් පැත්ත වෙනවා. මේ තැනක මහ ප්‍රාණ තිබුණොත් එහෙම මෙතන පිටිපස්සෙන් තියෙන එක මහ ප්‍රාණ වෙනවා.
ඒ හැම එකේම මහ
ප්‍රාණ වෙනවා. ඊට අමතරව මේ ප්‍රකාරය පයන්න එහෙමත් ඒ විදිහට එනවා කියලා තව ඉතින් අපි විස්තර ටිකක් කිව්වා එදා. දැන්ට කෙටියෙන් මේ ටික මතක තියාගත්තම ඇති. ඉතින් මේ ටික කියවගත්තම පැහැදිලි වෙනවා. අපි වැඩි විස්තර පස්සේ කතා කරමු. මේකට උදාහරණයක් කියන්න බලන්න. ලියන්න.
යදි දේවල්
යච්චේ. ආ, ලියන්න දීලා නැහැ නේද? එකපාර මටත් මතක් ඉන්නේ. කොහොම විස්තරي කරන්න ගියොත් ටිකක් වෙලා යනවා. මේ තියන්නට තී කියලා තියෙන එක වෙන් කර ගන්නවා. මේ තී යන්නට හල් යයන්න ආදේශ කරනවා සූත්‍රයේ. තී කියන්නේ අල්ත යන්න යන්නයි, යන්නට හල් යයන්න ආදේශ කරනවා. එතකොට මේ හැදුණු අල්ත යන්නටයි අල් යයන්නටයි දෙකට තමයි ඉච්ඡ ආදේශය වෙන්නේ කියලායි කියන්නේ. මේකේ
ඇයි
සන්නේ නැහැ නෝ
රොහන්ගෙන්
දැන් අල් චයින් දෙකක් නේ ඒක තුරේ. ඔව්. දැන් ඔය අල් චයින් දෙකක් නෙමෙයි
නේද?
එහෙනම්ම ගත්තා. අල් චයන් නැයි චයන්. චයන් ඔව්. අල් චයින් දෙකක් කරගන්න මේ ඊට පස්සේ ඉතින් පදේ හැදෙද්දී එන්න ඕන විදිය ගැන හිතලා ඒක හදා ගන්න. හරි, මේක ටිකක් මටත් මතක් ඉන්නේ කොහෙද. ඊට පස්සේ මේකට නකාරයට නිකාරයක් තියෙන තැන් වල ඤකාරයක් කියන තැන් එකක් දීලා නැහැ නේද? හරි, මම මේ උදාහරණ ටික පස්සේ එහෙමනොත් දෙන්නම්. දැනට ඒ ඉතිරියව ටික අපි කතා කරගෙන යමුකෝ. දියන්නක් තියෙන තැන් වල විච්ඡ වෙන උදාහරණයක් දීලා තියෙනවා. යදි ඒවං යජ්ජේවං. ආ, එතකොට මේක මහ ප්‍රාණ වුණාම මෙතන මහ ප්‍රාණ දියන්න තිබුණොත් මෙතන ඍජ්ජ කියන මහ ප්‍රාණ දෙවෙනි අපට මහ ප්‍රාණ වෙනවා. ඒකට උදාහරණ බෝධි අංගා බොජ්ජංගා. ඊට පස්සේ මේක මෙතන මහ ප්‍රාණ බියන්නක් තිබුණොත් බියන්න නැහැ අපිට දැන් කතා කරලා. එතනදී කියන්නේ ප ආදී අකුරු වලදී යමකෝ ඒතොට හරින්නේ නේද? හරි. මේ වගේ ආදේශ වෙනවා. ඊට අමතරව සකාරය ආදියත් දිත් වෙනවා. ඒ දැන් අපි වැඩි විස්තර පස්සේ කාලෙක කතා කරමු. දැන්ට මතක තියාගන්න දැන් බියන්නක් තිබුණොත්. ඒකට උදාහරණයක් තමයි දීලා තියෙන්නේ ඔ අභි උග්ගච්ඡති අබ්බුග්ගච්ඡති. එතකොට පියන්නක් තිබුණොත් අපි ඒ කච්චේ අප්පේ කච්චේ මේ වගේ පද. කල්ලම් කියන පදේද? ඒක නම් තනි වචනයක්. හරි, මතක් වුණොත් මම කියන්නම් මේකට උදාහරණයක්. හරි, එතකොට එහෙනම් සන්ධි පාඩම ඉවරයි නේද? හරි, ඊට පස්සේ අපිට දැන් එහෙනම් කතා කරන්න තියෙන සමාස පාඩම. ඉක්මනට අපි මුල් පේළිය විතරක් මුල් ඒ කළු පාටින් තියෙන කොටස විතරක් කාට හරි කියවන්න දෙමු. ඔක්කොම නැහැ. කවුද? විමල ජීවස්ම කියවමු බලන්න. ඉස්සල්ලාම අපි පාඩමේ නම කියලා නේද?
සමාස නම් පද දෙකක් හෝ වැඩි ගණනක් එක් කොට එක් පදයක් වෙනසේ ගැළපීමයි. ඒ සමාස වෙන පදයන්ගේ මුලින් තිබුණු විභක්ති ලොක්කරනු ලැබේ. ඉන්පසු ඒ සියල්ල එක් පදයක් වෙන සලකා අන්තයේ එක් විභක්තියක් පමණයි යෙදෙනු ලැබේ. පළමු කොට පටමා විභක්තිය යෙදිය යුතු. නීලම් උප්පලං යන විභක්ති සහිත පද දෙක සමාස කළ විට නීල උප්පල කියා සිටි. පූර්වස්තර ලෝක සංගීන් ගැළපෝ විට නිලුප්පල
කියා නීලුප්පල නේද
නීලුප්පල කියා සිටි. මෙය සමාසය නිසා එක් පදයක් වූ බැවින් අන්තේහි පටමා ඒක වචනේ යෙදූ විට නීලුප්පලං කියා සිටි. මුල්පදේ විභක්තිය ලොප් නොවි සමාස වෙන ශබ්ද ස්වල්පයක්ද විද්‍යමානය. බාලි භාෂාවේ සමාසයේ කම්මදායේ දිගු තප්පුරිය
තප්පුරිස
ඡන්ද බහු
ද්වන්ද
බහුබී කවි බව යන සාකච්ඡාවට යෙදෙන ලැබි.
හරි, ඇති.
නියන්නේ කියනවා.
ඒ වගේ
නියොන්තේ. එතකොට මේකේ මේ සමාසයක් කියලා කියන්නේ මොකක්ද? කියපු එක තේරුණාද? සමාසයක් කියලා කියන්නේ නාමාන යුත්තත්තු සමාසෝ කියලා තමයි ඒක විස්තර කරන්නේ නේ. එතකොට හැම වචන දෙකක්ම මෙහෙම එකතු කරන්න බෑ. තේරුණායි. ඒ එකතු කරන්න පදනමක් තියෙන්න ඕන. ඒ එකතු කරන පද අතර සම්බන්ධයක් තියෙන්න ඕන. එකට සම්බන්ධයක් තියෙන සුදුසු අර්ථ තියෙන පද තමයි එහෙම සමාස කරන්න පුළුවන්. ළඟ තියෙන හැම එකක්ම එහෙම සමාස කරන්න බෑ. පැහැදිලි නේ? එතකොට උදාහරණයක් පෙන්නනවා. නීලෝ නීලං උප්පලං කියන පදේ. නීලං උප්පලං. එතකොට අපි තව ලේසි එකක් ගමු. අපිට හුරු එකක් නේද? සුමේධෝ පණ්ඩිතෝ කියලා අපි කියනවනේ. සුමේධෝ පණ්ඩිතෝ කියලා කියන්නේ පද දෙකක්. ප්‍රථමාවෙන් තියෙන පද දෙකම. එතකොට මේ සමාස කරනවා කියලා කියන්නේ ඒ පද දෙක එකතු කරලා ඒ දෙක එකට සම්බන්ධයක් තියෙනවනේ. සුමේධ තාප සුමේධ පණ්ඩිත කියන පද දෙකේ ඒ දෙකේ සම්බන්ධයක් තියෙනවා. ඒ සුමේධ කියන කෙනාම තමයි පණ්ඩිත කියලා කියන්නේ. පැහැදිලි නේ? එතකොට ඒ සුමේධ කියන බෝසතාණන් වහන්සේටම තමයි විශේෂණයක් තියෙනවා. ඒ පණ්ඩිත වූ සුමේධ සුමේධයින් වහන්සේ. ඒ අර්ථයෙන්නේ. එතකොට අන්න ඒ විදිහේ එකට සම්බන්ධයක් තියෙන පද දෙක එකතු කිරීම තමයි සමාසයක් කියලා කියන්නේ. එතකොට ඒ එකතු කරන විදි ගැන තමයි මේ පාඩමෙන් කතා කරන්නේ. ඒකෙදි මුලින්ම කරන දෙයක් තමයි ඒ එකට සම්බන්ධ කරන පද දෙකේ විභක්ති අයින් කරනවා. දෙකේම විභක්ති අයින් කරනවා. සුමේධෝ පණ්ඩිතෝ කියලා තියෙන තැන සුමේධ පණ්ඩිත කියලා ඊට පස්සේ පද දෙක වෙන් වෙනවා. ඒ දෙකේ විභක්ති අයින් වුණා. දැන් සුමේධ පණ්ඩිත කියලා නිකම්ම පද දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ දෙක එකට එකතු කරනවා. ඒකතු කළත් වෙනසක් වෙන්නේ නැහැ. සුමේධ පණ්ඩිත කියලා ඊට පස්සේ දැන් එක වචනයක්. එකට ලං කරලායි ලියන්න ඕන. ඒ සක එහෙම හදාගත්තයින් පස්සේ අපිට අවශ්‍ය විදියට අදාළ විදියට ඒකට දැන් මේ කලුත් නාම පදයක් සමාස නාමයක්. ඒ සමාස නාම පදේට සුදුසු විදියට ඒකේ පිටිපස්සෙන් තියෙන පදයේ ලිංග විභක් ලිංගය අනුව අපි විභක්ති දාලා වාක්‍යවල යොදනවා. කොහොමද? සුමේධ පණ්ඩිතෝ ආගච්ඡති. තේරුණාද? එතකොට ද්විතියාවට දානවා. කොහොමද? ඔව්. සුමේධ දුජ්ජනා සුමේධ පණ්ඩිතං අක්කෝසති. එතන නම් අක්කෝසති කියන එකට තේරුම් ගැලපෙන්නේ නැහැ. අපි හිතමු පහරති හරි වගේ මොකක් හරි වචන. එතකොට ඒකට ලක් වෙන. ඊට පස්සේ සුමේධ පණ්ඩිතේන කරපු මොකක් හෝ මග්ගෝ සෝධිතෝ මාර්ගය පිරිසිදු කරනා ලද්දේ. අන්න ඒ විදිහට. ඊට පස්සේ සුදනා එහෙම නැත්නම් සුජ්ජන සුමේධ පණ්ඩිතස්ස දානං දීති දානං දෙන්ති. මේ විදිහට. එතකොට ඒක ඉතිරි විභක්ති වලත් ඒ සුදුසු විදිහට දාන්න පුළුවන්. අලුත් නාම පදයක් මේක. පැහැදිලි
නේ? ඒ අන්තිම එකේ විභක්ති තමයි ඉන්නේ මේක.
අපි ඒව ගැන වෙනස් වෙන තැන් ඉස්සරහට කතා කරමු. දැනට මේ සමාසයේදී අපි දැන් මේ මුලින්ම කතා කරන්නේ බොහොම සරල මට්ටමේ සමාසය. දැන් ඔය කියපු උදාහරණේ ආයිති වෙන්නේ කම්මධාරයේ කියන සමාසයට. එතකොට ඒකෙදි ඒ වගේ යෙදීමකුයි තියෙන්නේ. අපි ඉස්සරහට සමහර තැන්වල පොඩි වෙනස්කම් තියෙනවා. ඉස්සරහට ඉති ටික කතා කළාම ඒ වෙනස්කම් කතා කරමු. දැන්ට මතක තියාගන්න මේ වචන දෙක එකතු වෙලා හැදෙන්නේ අලුත් නාම පදයක්. ඒක සුදුසු විදියට විභක්ති වලට දාන්න පුළුවන් මොකද්ද? එකතු වෙන පද දෙකද? ඒක තමයි කිව්වේ ඒ දෙකේ සම්බන්ධයක් තියෙන්න ඕන. දැන් සුමේධෝ පණ්ඩිතෝ කියන තැන්වල ඒ දෙකෙන්ම කියවෙන්නේ එක්කෙනෙක් ගැනනේ. එහෙම සම්බන්ධයක් තියෙනවා. ඇතැම් තැනක ක්‍රියාපදයෙන් කියවෙන්නේ වෙනස් වෙනස් පද දෙකක් වෙන්න පුළුවන්. ඒ වුණාට ක්‍රියාපදයට හෝ මේ දෙකේ සම්බන්ධයක් තියෙනවා. තේරුණාද? අන්න ඒ වගේ සම්බන්ධයක් තියෙන පද දෙකක්. සමහර තැනක විශේෂණ පදයක්. හැමතැනම විශේෂණ පදයක්ම නෙවෙයි. දැන් මේ තැනක නම් විශේෂණ පදයක් සම්බන්ධ වුණේ. විශේෂණ පදේකුයි විශේෂ්‍ය පදේයි. හැමතැනම හැමම නෙවෙයි. දැන් ද්වන්ද සමාසයේදී එහෙම නොවන ඒවාත් එකතු වෙනවා. එතකොට මේ කම්මධාරයේ සමාසය කියන අපි මුලින් කතා කරන එකේදී විශේෂණ පදයක් තමයි එකතු වෙන්නේ.
නේද? එතකොට මේ සමාසයන් පද දෙකම එකම විභක්තියක
ප්‍රථම විභක්තියේ තියෙන පද දෙකක් තමයි අපි එකතු කරන්නේ. ඒකේ ඊට වෙනස් වෙන දැන් කොහොමත් පිටිපස්සෙන් තියෙන පදය ප්‍රථමාවෙන් තියෙන්නේ. ඉස්සරහින් තියෙන පදය ප්‍රථමා නොවුනොත් ඒකට අපි වෙන නමක් කියනවා, වෙන සමාසයක්. විශේෂණ විශේෂ සමාසයක්මයි මේක. මේ කම්මධාරී කියලා අපි මුලින් කතා කරන්න යන එක. එතකොට මේ කම්මධාරී සමාසයේදී ඉස්සරහින් යෙදෙන පදය ඇතැම් විට ලිංග ආදියකින් වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට මේ විභක්ති වලින් ප්‍රථමාවෙමයි තියෙන්නේ. ප්‍රථමා පද දෙක කම්මධාරයේදී එකතු වෙන්නේ. අපි එතෙන්කින් කතා කරමුකෝ කම්මධාරය ගැන කතා කරද්දී. එතකොට බලා ගන්න මේකේ
කම්මධාරයේ එකට ඉන්නේම ප්‍රථමාවනේ.
ප්‍රථමා පද දෙකක් එකතු වෙලා තමයි දැන් අපි වාක්‍ය ලියද්දි ලියන්නේ ප්‍රථමා පද දෙකක්. ලියලා අන්තිමට හදා ගන්නවානේ පදයක්. ඊට පස්සේ දැන් ওই දෙක එකතු වෙනවානේ. එකතු වුණයි පස්සේ ඊට පස්සේ කැමැති විභක්තියක් දාන්න පුළුවන්. පැහැදිලිද කතාව? අපි මුලින්ම පදේ හදද්දි ගන්නෙ සමාන විභක්තික පද දෙකක්. විභක්ති වෙනස් වෙන්නේ නැහැ කම්මධාරයේ සමාසයේදී. එක සමාන විභක්ති පද දෙකක් තමයි එන්නේ. අපි තියන්නේ ඒ නිසා ඈ.
එතකොට විභක්ති ඕන එකක් ගන්න පුළුවන්.
අවසානෙට.
ඔව් ලිංගය අවසානෙ.
ලිංගය ගැලපෙන විදිහට පිටිපස්සෙන් තියෙන පදේ ලිංගය.
ආ පිටිපස්සේ තියෙන
පදේ ලිංගය. මේ
දෙක එකතු
කරලා සංගියක් හදාගන්න. අපි මේ ඉතින් ටික හදාගෙන යද්දි තේරෙනවා දෙවන්. පටන් ගන්න කලින් ප්‍රශ්න අහපුවාම අමාරුයි. මේ ටික කතා කරන් ගියපුවාම ප්‍රශ්න ටික විසඳෙනවා. ඒ නිසා මේ කම්මධාරයේ ඉවර වුණාම ඒක ගැන ප්‍රශ්න අහන්නකෝ. හරි. උදාහරණයක් තව එකක් දීලා තියෙනවා. සේතං වත්තං කියලා. ඊට පස්සේ ඉතින් ඒක පැහැදිලි. සේත කියන්නේ සුදු කියන එක, වත්ත කියලා කියන්නේ වස්ත්‍රය. මේ දෙක එකතු වුණාම සේත වත්ත කියලා පදයක් හැදෙනවා. වත්ත කියන පදය නපුංසක ලිංග නිසා සේතං සේත වත්තං කියලා පදේ හැදෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඕක දැන් සේත වත්තං කියලාමද හැමතැනම තියෙන්න ඕනේ. එහෙම නැහැ. ඒක ගැලපෙන සේතවත්තං සේතවත්තානි සේතවත්තං සේතවත්තං සේතවත්ති සේතවත්තේන ওই විදියට සුදුසු විදියට අනිත් වාක්‍යවල දාන්න පුළුවන්. පැහැදිලිද? අපි මුලින්ම කොහොමත් පදයක් හදලා ඒක පෙන්වන්නේ ප්‍රථමාවෙන්. ඇයි අපි කලින් කතා කළේ ලිංගත්තේ පඨමා කියලා නේද? ඒ වචනයක වාක්‍යයක නැතුව යම් තැනක පෙන්නනවා නම් ප්‍රථමාවෙන් පෙන්වන්නේ. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ වෙන විභක්ති වල යොදන්න බෑ කියලා. තේරුණා නේද? දැන් මේ සේතවත්තන් කියලා තිබුණාට ඒක අනිත් ඒ වගේ වර්ණ ගන්න පුළුවන්. හරි. ඊළඟ එක තව උදාහරණයක් දෙලා තියෙනවා. පඨමෝ පුරිසෝ. තේරුම පළමු වෙනි පුරුෂයා. ප්‍රථම පුරුෂයා. මේ දෙක එකතු වුණාම පඨමෝ පුරිසෝ කියන එකේ පඨමෝ කියන එකේ විභක්තියයින් වුණාම පඨම කියලා තියෙනවා. පුරිසෝ කියන එකේ විභක්ති අයින් වුණාම පුරිස කියලා තියෙනවා. ඕකේ මොකද්ද විභක්ති අයින් වෙනවා කියලා කියන එකේ තේරුම? වර්ණ ගන්න කලින් අපි කියනවනේ අසුවල් ශබ්දය කියලා. අන්න ඒකයි ඔය. ප්‍රകൃතිය කියලා අපි කියනවා. නාම ප්‍රകൃතිය කියලා. අන්නේ නාම ප්‍රകൃතිය යොදමින් අදහස් කරන්නේ. පුරිස ශබ්දේනේ අපි වර්ණ ගන්නේ පුරිසෝ පුරිසා කියලා. පැහැදිලිද නේද? එතකොට ඒ වර්ණ ගන්න කලින් තිබුණු තත්වයයි මේ එකතු කරන්නේ කියලා මතක තියාගත්තම හරි. ඊළඟ ඒවා එහෙමනම් ඉක්මනට කියාගෙන යන්න බලන්න. සේතෝ හත්ති කියන එකේ සේතෝ කියන පදේ විභක්තියයි වුණාම කොහොමද අරිය චිත්තායස්ම?
සේත.
හා. තියන් හත්ති කියන එකේ විභක්තියයි වුණාම?
හත්ති.
හත්තිමයි. මොකද හත්ති ශබ්දය වර්ණකෙද්දිත්
හත්ති.
ඉතින් හත්ති ශබ්දේම තමයි හත්ති කියලා හත්ති කියලා වර්ණකෙන්නේ නේද? හරි. අනිත් ඒවා ඉතින් පැහැදිලි නේද? ඒ ටිකේ ඔක්කොම කියන්න ඕන නැහැ.
හදලාද මේ කිතක පදයකට සමාස වලට
එනවා.
ක්‍රියාපද.
ක්‍රියා නෙවෙයි. කිතක කියන්නේ නාමපදයන්නේ. එතකොට මේ නාමපද එක්ක ආපහු ඒවා අපි පස්සේ කතා කරමු.
මතකද? මේ ගණේට එන්න නිසා
මොන ගණේද?
මේ කතා කරේ කම්මදායේ.
ඔ කම්මදායේට එනවා. කිතක පද එකතු වෙන්න පුළුවන් නාමපද. කිතක පදයක් කියන්නේත් නාමපදයක්. ඊට පස්සේ මේ දෙක එකතු වෙන්න පුළුවන්. රත්තං උප්පලන්නේ අන්න ඒ කතාව අපේ හොඳයි. එතනදී ඊට පස්සේ දැන් ආපහු සන්ධි පාඩමේ කාරණාත් මේකට සම්බන්ධ වෙනවා සමහර තැනකට. හැම තැනම නෙවෙයි. දැන් රත්තං උප්පලං කියන පද දෙක දැන් මේ විදිහම තමයි කලින් අර නීලං උප්පලං කියන එකත්. එතකොට රත්තං උප්පලං කියන එකේ පිටිපස්සෙන් ස්වරයක් තියෙනවානේ. ඒ තැනක රත්තං උප්පලං කියන එකේ විභක්තියන් වුණාම රත්ත උප්පල කියලා පද දෙක හිටින්නේ. ඊට පස්සේ මේ දෙක එකතු වෙද්දී අන්න අර සන්ධි පාඩමේ කියපු කාර්ය මේකටත් යෙදෙනවා. එතකොට රත්ත කියන තැන තියෙන තකාරයේ තියෙන අයන්න ලොප් වෙලා පිටිපස්සෙන් තියෙන උයන්නට පැමිණෙනවා. එතකොට රත්තුප්පලං කියලා පදේ හැදෙනවා. රත්තුප්පල කියලා පදේ හැදෙන්නේ උප්පල පදේ දිහා බලාගෙන නපුංසක ලිංගෙන් නිග්‍රහීතයක් ඇවිල්ලා රත්තුප්පලං කියලා පදේ හැදෙනවා. ඒ වගේම ලෝහිත චන්දනං කියන එකත් නපුංසක ලිංග නිසා. චන්දනම් පදේ නපුංසක ලිංග නිසා ඒකේ විශේෂණය ලෝහිත කියන පදේ විභක්ති තුනේ ලිංග තුනේම වර්ණගෙන පදයක්. ඒ නිසා චන්දනම් පදේ නපුංසක ලිංග නිසා ලෝහිත ශබ්දය ලෝහිතං කියලා විශේෂණව ඉස්සරහින් තියෙන්නේ. පැහැදිලිනේ? රත්ත කියන පදෙත් එහෙමයි. ලිංග තුනේම වර්ණගෙනවා.
සුචනද දෙවනි පදේ මේ සුභාරෙන් තන වචනේ හදන්නේ නේද?
ඔව්.
අන්තිම වචනේ.
ඔව්. හරිනේ නේද? විශේෂයක් තියෙනවා ඒ කත්ත්‍යා කඤ්ඤා කියන තැන. ඒකේ හේතුව ඇයි එහෙම උනේ කියන එක 45 වෙනි පිටුවේ කියනවා. ඒ නිසා මම එතනදිම ඒක කියන්නම්. කත්ත්‍යා කඤ්ඤා කියන එක මේ කොහොමද මේ කත්ත්‍ය කඤ්ඤා උනේ කියලා. කත්ත්‍ය කියලාමනේ වර්ණගෙන්නේ පදේ. එහෙම නැයික කත්ත්‍යා කඤ්ඤා කියලාම හිටින්න එපාය. ඒයි කත්ත්‍ය කඤ්ඤා උනේ. විස්තරය තියෙනවා 45 පිටුවේ අපි එතනින් කතා කරමු. ඊට පස්සේ සාරිපුත්තෝ තේරෝ කියන පදේ. සාරිපුත්තෝ කියන පදේ සාරිපුත්ත තේර කියන එක එතන ද්විත්වයක් වෙලා තියෙනවා. මොකද්ද සූත්‍රය? සාරිපුත්ත තේර කියන තැන ද්විත්වයක් තියෙනවා. නැන්ද එහෙනම් ද්විත්වයක් කියලා නේද? වග්ගේ ഘോഷා ഘോഷානම් ඒ සූත්‍රයෙන් ද්විත්වේ වෙන්නේ. හරි. මෙන්න ඒකේ වෙන විශේෂයක් නැහැ. තව ගැටලු තියෙනම් අහන්න බලන්න. ඒ ටිකේ. ගැටලු නැතුව ඇති. ඊළඟට මෙන්න මේ විදියට සමාස වෙද්දී මහන්ත කියලා ශබ්දයක් තියෙනවා. ඒකේ තේරුම මොකද්ද? විශාල මහත් කියන එකයි. එතකොට මහන්තෝ පුරිසෝ කියන පදේ සමාස වෙද්දි මොකද වෙන්නේ? විභක්තියෙන් වුණාම මහන්ත පුරිස කියලානේ පද දෙක හිටින්නේ. එතකොට මේ මහන්ත පුරිස කියන පද දෙකේ මහන්ත ශබ්දයට ආදේශයක් වෙනවා මහා කියලා. මහන්ත ශබ්දයට මහා ආදේශයක් වෙනවා. ඊට පස්සේ මහන්ත පුරිස කියලා තියෙන එක මහා පුරිස කියලා හිතිනවා. ඊට පස්සේ ඒකට විභක්ති පිටිපස්සෙන් තියෙන පුරිස ශබ්දේ දිහා බලාගෙන විභක්ති දාපුවම මහා පුරිසෝ කියලා පුල්ලිංගයේ පදයක් හැදෙනවා. පැහැදිලිනේ? මහන්තෝ පුරිසෝ මහා පුරිසෝ. ගැටලුව තියෙද ඒකේ? ඉතින් මේ මහන්ත ශබ්දය දැන් මහන්ති පඨවි කියලා තියෙනවා. පඨවි කියන පදේ ස්ත්‍රීලිංගයි. මහන්ති කියලා තියෙන්නේ නිසා විශේෂණව. විශාල පෘථුවිය, මහා පෘථුවිය, මහා පොළොව කියන එකයි. එතකොට මේ මහන්ති කියන පදෙත් හැදිලා තියෙන්නේ මහන්ත ශබ්දයෙන්. ඊ කාර්යයක් එකතු වෙලා. එතකොට ඒකත් මහන්ත පඨවි කියලා තියෙන එක මහා පඨවි කියලා පදේ හැදෙනවා. මහන්තම් බලං ඒවා පැහැදිලි. ඒ මහා බලං කියන එකත් ඇතැම් තැනක මහ බලං කියලා තියෙනවා මතක විදියට ද්විත්වයක් වෙලා. එතකොට මහා භයං කියන එකත් මහන්තම් භයං මහ භයං කියලා පදයක් හැදෙනවා. ඒ හැදෙන විදිය ගැන ඊළඟට කියලා තියෙනවා නේ. එතකොට මහා ආදේශය නිවේතනදී මහා ආදේශය කියලා සමහර පොතක කියලා තියෙනවලු. කොහොම හෝ එහෙම නැත්නම් මේක සන්ධි ක්‍රමයටත් හදා ගන්න පුළුවන්. මහා භය කියන එක ඉස්සෙල්ලා ද්විත්ව කරනවා. මොකෙන්ද? අර කලින් කියපු සූත්‍රයෙන්මයි. වග්ගේ ගෝසා ගෝසාන සූත්‍රයෙන් ද්විත්ව කරනවා. ඊට පස්සේ රස්සන් සූත්‍රයෙන් රස්ස කරනවා. පැහැදිලි නේ? හරි. එතකොට මහා භයං කියලා පදේ හැදෙනවා. ඊට පස්සේ ඔන්න තව කතාවක් කියාගෙන යනවා. ඒ ටික ඉතින් ඔක්කොම මම කියන්න ඕන නැහැ. කෙටියෙන් ඒකේ තේරුම විතරක් කිව්වොත් ඇතිනේ නේද? මේකෙදි කියන්නේ අපි උදාහරණයක් අරගෙනම කියමු. බ්‍රාහ්මණී ධාරිකා කියන එක. බ්‍රාහ්මණී ධාරිකා. මේ බ්‍රාහ්මණී කියන පදේ හැදුනේ බ්‍රාහ්මණ කියන ශබ්දයට ස්ත්‍රීලිංග ඊකාර ප්‍රත්‍යයක් එකතු වෙලා. ඒ පද හැදෙන ඒවා හැදෙන හැටි අපි පස්සේ කතා කරනවා තද්දිත පාඩමේදී. එතකොට මේ බ්‍රාහ්මණී කියන පදය ස්ත්‍රීලිංග පදයක්. හැබැයි ඒකෙන් කියවෙන්නේ අර බ්‍රාහ්මණ කියන පදයේම ස්ත්‍රීලිංග අර්ථය. පැහැදිලිනේ? එතකොට ඒ වගේ අවස්ථාවක කම්මධාරී සමාසයක් වෙද්දී ඒ ළඟ තියෙන පද දෙකෙන් මුලින් තියෙන පදය අර කියපු විදියට ස්ත්‍රීලිංගයේත් පුල්ලිංගයේත් ඒ වගේ දෙකේම වර්ණගෙන වචනයක් නම් දැන් බ්‍රාහ්මණ ශබ්දයේ ස්ත්‍රීලිංගයේත් තියෙනවා පුල්ලිංගයේත් තියෙනවා. දැන් රත්, සේත ඒ වගේ ඒ ಗುಣ නාම බොහෝ ඒවා ලිංග දෙකේම වර්ණගෙනවා. දෙකේ නෙවෙයි නපුංසක ලිංගෙත් වර්ණගෙනවා. ලිංග තුන් ලිංගු පද කියලා කියන්නේ නේද? කොහොමද? අපි තුමුකෝ රත්තෝ අපි රතු එක පැත්තකින් තියලා වෙන වචන කාලෝ රුක්කෝ කලු ගහ නේද? ඒ විදිහට කාලා ගාවි කාලං වත්තං ඒ විදිහට ලිංග ඔක්කොගේම වර්ණගෙනවා ಗುಣ නාම ඇතැම් ඒවා. එතකොට අන්න ඒ විදිහේ පදයක් නම් මුලින් තියෙන්නේ මේ සමාස වෙන පද දෙකෙන් මුල් පදය ඒ තැනකදී පුල්ලිංගයෙන් තමයි පිටිපස්සෙන් තියෙන එක ස්ත්‍රීලිංග වුණත් මුලින් තියෙන එක සමාස වුණායින් පස්සේ පුල්ලිංගයෙන් තමයි තියන්නේ. පැහැදිලිද කතාව? සමාස වුණායින් පස්සේ බ්‍රාහ්මණී ධාරිකා
පුල්ලිංගයෙන් ප්‍රකෘති ස්වභාවයෙන් තියෙනවා.
ඔව් ප්‍රකෘතිය.
තොර මේ දෙකම දැන් ශ්‍රීලිංගයි. ඊට පස්සේ අපි මේකේ විභක්ති අයින් කළොත් එහෙම දැන් ධාරිකා පදේ එහෙම හිටිනවා. මේකත් දැන් බ්‍රාහ්මණී කියන පදේමනේ මුල් ස්වરૂපය. බ්‍රාහ්මණී කියලා නම් එහෙමනම් එන්න ඕන. හැබැයි ඒ වුණාට මේකේ විභක්ති අයින් කරද්දී මේක පුල්ලිංගයේත් වර්ණගෙන පදයක් නම් අපි ඒකේ මුල් ස්වરૂපයෙන් තමයි තියන්නේ. පැහැදිලිද? නැත්තම් බ්‍රාහ්මණී කියලා වෙනම පදයක් තියෙනවනේ. ඊකාරාන්ත පදයක්. බ්‍රාහ්මණී බ්‍රාහ්මණී ඒ විදිහට නදී ශබ්දේ වගේ වර්ණගෙනවනේ. නමුත් ඒක මුලින් එහෙම පදයක් තිබුණා වුණත් මේක පුල්ලිංගයේ බ්‍රාහ්මනාදී පද වර්ණගෙන නිසා ඒකේ මුල් ස්වරූපයට ගන්නවා. පැහැදිලිද? ඒකට පදයේ දෙන්නේ බ්‍රාහ්මණ ධාරිකා කියලා. සමාස පදේ බ්‍රාහ්මණ ධාරිකා. බ්‍රාහ්මණී ධාරිකාම නෙවෙයි. හරි. ඒක ඊට පස්සේ ආපහු ශ්‍රීලිංගේ වර්ණගෙනවා. ධාරිකා පදේ දිහා බලාගෙන. ධාරිකා පදේ වගේ. කඤ්ඤා ඡබ්දේ වගේ.
ඒකත් ලියනකොට පස්සේ තියෙන මේ මොන ලිංගෙද කියලා ඒකට අදාළව ඒකවත් කරපු
නිසා. බමුණු දෙරිය. ඒකේ තව ඉතිරි උදාහරණත් ඉක්මනට බලාගෙන යන්න. කත්තියා කුමාරී කියන එක කත්තිය කුමාරී වුණා. ඇයි? කත්තියා කියන පදය තිබුණාට කත්තියෝ කියලා පුල්ලිංගෙත් ඕක වර්ණගෙනවා. ඒ නිසා ඒක ප්‍රකෘතිමත් වෙනවා. කත්තිය කියලා හිටිනවා. නාගී මානවිකා කියන එකෙත් එහෙමයි. නාග කියලා පදයක් තියෙනවනේ. එහෙමනම් අන්න ඒ විදිහට ප්‍රකෘතිමත් වෙනවා. තරුණී කියන එක තරුණ කියලා ප්‍රකෘතිමත් වෙනවා. ဒုတိယ කියන එක ဒုတိယ කියලා ප්‍රකෘතිමත් වෙනවා. ඒ කතාව මෙතෙන්ට සම්බන්ධ වෙනවා. ඔව්.
කත්තිය කඤ්ඤා.
ඔව්. හරිනේ නේද? ඊට පස්සේ ඕට පොඩි වෙනසක් වෙන තැනක් ගැන කියනවා. කොහොම නොවන තැනක්. දැන් මුල් එක ශ්‍රීලිංග වෙලා ශ්‍රීලිංගවම හිටින සමහර තැනුත් තියෙනවා. කොහොමද? ඒ මුලින් තියෙන පදය සංඥානාමයක් වුණොත්. සංඥානාම කියන්නේ මොනවද? ගෞතම නන්දයස් මගියම බලන්න. සංඥානාමයක්. උදාහරණයක්වත් කියමු බලන්න සංඥානාමයකට. ඉතින් කෙනෙක් හඳුන්වන්න අපි දීලා තියෙන නම් තේරෙනවද? දමිත. ඒ වගේ නම් ඉතින් ඒවා සංඥානා හඳුන්වන්න තියෙන සාමාන්‍ය කෙනෙක්ව හඳුන්වන්න ඒ වගේ තියෙනවා. එතකොට ඒ පුද්ගල නාම දේවකටත් තියෙන පුළුවන්. කුටියක් හරි මෙත්තා කුටි ඒ වගේ.
කුටි කියන එක සංඥානාමයක් නෙවෙයි.
නෑ කුටි කියන එක සංඥානාමයක් නෙවෙයි. රුක්ක කියන ඒවා නාම කියලා කියන්නේ. නාම. ඒක ඒවට කියන්නේ නාම. ඒ කියන්නේ සංඥානාම කියලා කියන්නේ එකම කාණ්ඩයේ වගේ අයව දේවල් වින් කරන්න අපි ව්‍යවහාර වශයෙන් නම් කරණේවනේ. දැන් කුටිය කියන එකට ඒකට ඒ ස්වභාවයේ අනුව තමයි අන්වර්ථ නාම, රූහී නාම කියලා තියෙනවා. අපි ඒවා වැඩි විස්තර පස්සේ කතා කරමු.
දැන් අපි දේවල් වගේම ගත්තොත් ඒකම වගේ
ඒ ගේ කියන එකට ගේ කියලා කියන්න හේතුවක් තියෙනවා. ගෙදරට ගෘහය කියන්න. ඒ වගේ හේතුවක් ඇතුව ඒවට දීපු නම් තියෙන්නේ. ඒවට කියනවා අපි අන්වර්ථ නාම කියලා. එතකොට එහෙම අන්වර්ථ නාම නොවන දේවල් තමයි මේ සංඥා නාම කියන්නේ. ඒවට රූහී නාම කියලා කියනවා. දැන් අපි කෙනෙකුට කියනවා මොකද්ද? අපි නෝ ධනපාල කියලා. ඉතින් ධනේ තියෙන පාලනය කරන නිසාද ධනපාල කියන්නේ අතරම? හඳුන්වන්න දීපු නමක්. ඒවට තමයි සංඥා නාම කියන්නේ. දැන් ගහට කියනවා පාදප කියලා පාලියෙන්. බුදුරජාන් වහන්සේට බුද්ධ කියලා කියනවා. ඒව සංඥා නාම නෙවෙයි. ඒවට කියන්නේ අන්වර්ථ නාම. බුදුරජාන් වහන්සේට බුද්ධ කියලා කියන්නේ අවබෝධය ලැබූ උතුමන් වහන්සේ කියන අර්ථයෙන්. එතකොට ගහට පාදප කියන්නේ අනිත් බොහොමයක් පාලි වචන වලට එහෙම තේරුමක් තියෙනවා අන්වර්ථ නාම. එහෙම නැතිව දැන් කෙනෙක්ව හඳුන්වන්න අපි දෙන නම දේව සංඥා නාම. ඒ සංඥාවක් හඳුන්වන්න දීපු නමක්. පැහැදිලිද? මේ අරිය චිත්තෝ කියලා කියන්නේ අරියානං චිත්තං යස්සසෝ. එහෙම නැත්නම් අරියං චිත්තං යස්සසෝ කියන අර්ථයෙන් උතුම් වූ සිතක්, එහෙම නැත්නම් රහතන් වහන්සේලාගේ වෙනි සිතක් තියෙන්නේ කාටද? ඒ කිනාට අරිය චිත්ත කියලා කියනවා. ඉතින් ඒව අන්වර්ථ නාමද?
නෑ.
ඒවට කියන්නේ රූල් හී නාම, සංඥා නාම කියලා. ඇයි? ඒ කෙලෙස් රහිත සිතක් කියලා වුණා. ඒ වගේ නමක් රහතන් වහන්සේ කෙනෙකුටම කිව්වනම් ඒක ගැලපෙනවා. එහෙම නැතුව අර කෙනෙක්ව හඳුන්වන්න අපි දෙන්ටි ඒවට කියන්නේ සංඥා නාම. පැහැදිලි? හරි. එතකොට අන්න ඒ වගේ සංඥා නාමයක් නම් මුලින් තියෙන්නේ ඒකේ පුල්ලිංග පදයක් තිබුණත් ඒක ප්‍රකෘතිමත් වෙන්නේ නැහැ. උදාහරණයක් නන්දා පොක්කරණී කියලා මේකේ දීලා තියෙනවනේ නේද? එහෙම නැත්තම් තව අපි කොහොමද මොකක් හරි දෙයක් නේද? ඕ. ඒ වගේ මොකක් හෝ නමක් මුල් කරගෙන හැදුණු සමාස පදයක් තියෙනවා නම්
අමරණතා
අපි කරුණා කුටි ඒ වගේ තැනක දැන් කරුණා කියන එක නම් ශ්‍රී ලිංගමයි.
පුජ්‍යර නාමයක් මුල් වෙලා තියෙන
පද. ඔව්. ඒකේ ශ්‍රී ලිංග පදයක් තිබුණා වුණත් පුල්ලිංග පදයකුත් තිබුණා වුණත් ඒකෙදි ප්‍රකෘතිමත් වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. දැන් නන්ද කියලා පදයක් තියෙනවානේ. නන්ද කියලා පදයක් තියෙනවා පාලියේදී. ඒ වගේම නන්දා කියලා ඒකෙම ශ්‍රී ලිංග පදයකුත් තියෙනවා.
හිමාල කන්දි කොහොමද?
හිමවා කියන එකනේ පාලියෙන්.
මේක සංඥා නාමයක්
කියන්නේ නෑ, ඒකේ අන්වර්ථයි. හිමවන්තු කියන්නේ අන්වර්ථ නාමයක්. හිම ඇති නිසා. හරි. එතකොට ඒ විදිහට දැන් නන්දා දේවි, නන්දා පොක්කරණි, ඒ වගේ පදවල මුලින් තියෙන ස්ත්‍රී ලිංග පදයක් උනත් ඒකේ පුල්ලිංග පදයක් තියෙනවා උනත් පුල්ලිංග ප්‍රකෘතිමත් කරන්නේ නැහැ, හේතුව මුලින් තියෙන සංඥා නාමයක් නිසා. හරි නේද? ඊළඟට ඔන්න තවත් විශේෂ කාරණාවක් කියනවා. උපමාවක් ඌ විශේෂණ පදයක් සමාස පදයේ අගිනුයි හිටින්නේ මුලින් නෙවෙයි කියන එකයි මෙතන කියන්නේ. අපි ඒ තියෙන පදයක්ම අරගෙන හදමු. වාක්‍ය මොකක්ද ඒතොර?
කලින් එකේ
රතු කියන එකද?
නෑ. විශේෂණේ.
රත්තා ගාවි හරි තිබ්බොත් එහෙමනේ. නෑ. ඒක රත්ත ගාවි කියලා හදනවා.
රත්ත ගාවි.
ඒක සංඥා නාමයක් නෙවෙයි. රතු කියලා කියන්නේ සංඥා නාමයක් නෙවෙයි. සංඥා නාම නෙවෙයි. ඒවට ඒ අනිත් ගොඩක් ඒවට අපි කියනවා නාම නාම කියලා. නාම නාම සංඥා නාමත් නාම නාම වලට නම් අයිති වෙනවා. එතකොට සංඥා නාම ඇත්තටම අන්වර්ථ නාම නෙවෙයි. ඒකයි මතක තියාගන්න තියෙන්නේ. හරි. ඒ අතරේ නාම නාම කියලා දැන් ගස ඒ වගේ දේවලුත් නාම නාම වලට අයිති. අපි මේ නාම බෙදීමක් කළා පළවෙනි පොතේ මතක ඇති. නාම කොටස් වලට ඒ අතරේ නාම නාම කියලා බෙදපු එකටම තමයි රුක් ආදී පදත්
තියෙන්නේ. යා අම්බ වගේ කිව්වොත්
ඒක ඒක සංඥා නාම නෙවෙයි. නාම නාම සංඥා නාමත් නාම නාම වලම කොටසක් උපකුලකයක්. ඒ
කියන්නේ පරිම වචනයේ තේරුමක් තියෙනවානේ සංඥා නාම.
ඔව් ඒ කියන්නේ මතක තියාගන්න තියෙන්නේ දැන් ආයෙත් ඒක තමයි තමා කියන්න වෙන්නේ. මේක අන්වර්ථ නාම නම් අන්න ඒකට විශේෂ අර්ථයක් තියෙනවා නම් ඒ පදයට. එහෙමනම් ඒක සංඥා නාමයක් නෙවෙයි. එහෙම නැතුව හුදෙක් හඳුන්වන්න විතරක් දීපු නම් තියෙනවා නම් ඒව තමයි සංඥා නාම කියන්නේ. විශේෂ අර්ථයක් දැන් සිංහලෙන් හිතන්න එපා සමහර ඒවා. දැන් පාලියේදී තියෙන බොහෝ වචනයකට අර්ථ තියෙනවා. ඒ ඇසුරෙන් තමයි සිංහල වචන ගොඩක් ඒවා හැදිලා තියෙන්නේ. ඒ නිරුක්ති තියෙනවානේ දැන් සිත කියන එක. සිත කියන එක සංඥා නාමයක් නෙවෙයි. ඒ හිත කියලා කියන්න හේතුවක් තියෙනවා. නේද? මොකක් නිසාද හිත කියලා කියන්නේ තේජානන්දයස්ම? ආරම්මණ. ඒ අරමුණ සිතන නිසා. නේද? ඔව්. එතකොට චින්තන මත්තං චිත්තං ওই විදිහේ නිරුක්තියක් තියෙනවා. දැන් ගෞතම නන්ද කියන එකට නිරුක්තියක් තියෙනවාද? එහෙනම් මේ හේතුව නිසායි උනේ. දැන් නිරුක්තියක් තියෙනවා. හැබැයි ඒක ගැලපෙන්නේ නැහැ අර්ථයට. පැහැදිලිද? අන්න ඒ වගේ ගැලපෙන්නේ නැති. නෑ. මේ ආයස වගේ නමට විතර නෙවෙයි මේ කියන්නේ. ඔය hina වෙන හැමෝගෙමත් එහෙම තමයි නේද? ඒ අනිත් අයගෙත් එහෙමයි. මේ ඒ නමේ අර්ථයක් තියෙනවා. ඒ තිබුණාට ඒ අර්ථයේ ගැලපෙන අර්ථයක් කියලා දීපු නමක් නෙවෙයි. එහෙමනම් ඒවට තමයි කියන්නේ සංඥා නාම කියලා. බල්ලා දීලා තියෙනවා. දැන් ගහට පාදප කියන්නේ පාදේන පිබතිති පාදපෝ. මුලෙන් වතුර ගන්න නිසා. ඉතින් ඒක ඇත්තක් නෙවෙයි බොරුවක් නෙවෙයි. කෙනෙක්ගේ නමක් කිව්වට ඒක නම ඇත්ත නෙවෙයි. නමෙන් අර්ථයක් කියවෙනවා. ඒ අර්ථය ඇත්තම නෙවෙයි. ඒකයි කතාව. දැන් හිම වන්තු කියන එකේ හිම ඇති නිසා. ඉතින් ඒක ඇත්තක් නෙවෙයි බොරුවක් නෙවෙයි. ඒ නිසා ඒක සංඥා නාමයක් නෙවෙයි. අපි වැඩි විස්තර පස්සේ කතා කරමු නැත්නම් මේ පාඩම යන්න වෙන්නේ නැහැ. හරි. අපි ආදි ඔ බුද්ධාදිච්චෝ කියන පදේ හදමු. බුද්ධාදිච්චෝ. මේකෙදි මම ඔක්කොම දැන් සමාසවලදී සංදි පාඩම වගේ නෙමෙයි ගොඩක් සූත්‍ර එනවා. ඒ නිසා මේ සූත්‍ර ඔක්කොම මම ලියන්නේ නැහැ. ඒකේ අර්ථය විතරක් මතක තියාගන්න. අපි ඒ ගැන වැඩි විස්තර පස්සේ කාලෙක කතා කරමු. නේද? දැන් දෙපොල්සත් එක්ක කතා කරන්න අවශ්‍ය නැහැ. මේකේ මේ මෙතන පොඩි ඉඩක් තියාගන්න, මේකේ තේරුමක් ලියාගන්න. මේකට යටින් තේරුම ලියාගන්න ඉඩ තියාගන්න. මෙතන උඩින් හරි පොඩ්ඩක් ඉඩක් තිබ්බොත් හොඳයි. පැන්සලකින් හරි ඉඩ නැත්තම් සටහනක් හරි දාලා ඊට පස්සේ ලියාගන්න. කොහොමද තියෙන්නේ? ආදිච්චෝ විය ආදිච්චෝ මුලින්ම තියෙනවා. ඒකේ තේරුම හිරු මෙන් ඌ නිසා ඉර කියලා කියනවා. ඉර වගේ නිසා ඉර කියනවා. ඉරම නෙවෙයි. ඉර වගේ නිසා ඉර කියලා කියනවා. ඊළඟට එතකොට බුද්ධෝචසෝ ආදිච්චෝච ඉති. ඒකේ තේරුම බුදුරජාණන් වහන්සේ ඌයේද උන්වහන්සේයි. ඉර මෙන් ඌයේද උන්වහන්සේ කියන එකයි අර්ථය. බුද්ධෝචසෝ ආදිච්චෝච ඉති කියන එකේ තේරුම බුදුරජාණන් වහන්සේ උනේත් බුද්ධ උනේත් උන්වහන්සේයි. ආදිච්චෝ කියන එකේ මෙතන අපි අර්ථය කියන්නේ ඉර කියලා නෙමෙයි, ඉර වගේ උනේත් බුදුරජාණන් වහන්සේ. මොකද ඒ නිසා තමයි ඊට උඩින් අර හිරු මෙන් නිසා හිරු කියලා කියනවා කියලා කිව්වේ. පැහැදිලිද? ඉර මෙන් ඉර වගේ නිසා ඉරක් කියලා අපි කියනවා. දැන් බුදුරජාණන් වහන්සේට බුද්ධාදිච්චෝ කියලා කියනවනේ. ඒකේ තේරුම මොකද්ද? බුදු ඉරද? ඉර වගේ වූ බුදුරජාණන් වහන්සේ. අන්න ඒ නිසා තමයි වගේ කියන අර්ථය ගන්න ආදිච්ච පදෙන් ඉරම නෙවෙයි කියවෙන්නේ, ඉර වගේ කියන එකයි. ඒ අර්ථය ගන්න තමයි ආදිච්චෝ විය ආදිච්චෝ කියලා කියන්නේ. ආදිච්චෝ විය කියන එකේ තේරුම ඉර මෙන් වූ නිසා ආදිච්ච කියලා කියනවා. දැන් ආදිච්ච පදේ තියෙන ඉර කියන අර්ථය විතරක් නෙවෙයි, ඉර වගේ කියන අර්ථයක් තියෙනවා කියන්නයි මේ කියන්නේ.
ආයේ අර්ථය විතරක් නෙමෙයි.
නෑ නෑ.
බුද්ධ විතුන්වහන්සේ
ඊ ඉර මෙ හිරු මෙන් ඌයේත් එතුමන් වහන්සේ ඊට පස්සේ තුන්වෙනි පෙළේදි කරලා තියෙන්නේ මේ සමාස වෙන පද දෙක හැරුණම ඉතිරි පද අයින් කරනවා. ඒකටත් වෙනම ඉතින් සූත්‍රයක් තියෙනවා. කච්චායනේ අපි ඒව අවශ්‍ය නැහැ. එතකොට ටිකක් වැඩි වෙයි කියලා හිතන එකයි. වුත්තඨාන මප්පයෝගෝ සූත්‍රය නෙමෙයි, ඒක න්‍යාය. අනවශ්‍ය පද අයින් කරනවා. අනිත් ඒවා අයින් කරලා ඉතින් මේ බුද්ධ විතරක් තියාගන්නත් පුළුවන්. එහෙම බෑ. සමාස වෙන පද දෙක ඉතිරි කරන්න ඕන. ඒ අවශ්‍ය නෑ ඒක. ඊට පස්සේ මොකද කරන්නේ? විභක්ති අයින් කරනවා. තේසං විභක්තියෝ ලෝපා. අවශ්‍ය නෑ ඒකනේ. ලියන්න ඕනේ නෑ ඒක. ලියන්න ඕනද ඒ ටික? අවශ්‍ය නැහැ. ඈ
කිව්වල් ලියන්නේ
කියලා. දැන් හොඳයි.
වොත් උඩ එකේ නාමාන යුත්තත්ෝ කම්මධාරයෝ කියලා දැන් කම්මධාරයේ සමාසයක් කරන නිසා අපි එහෙම සූත්‍රයක් තියෙනවා නාමාන යුත්තත්ෝ කම්මධාරයෝ කියලා. ජින වචන යුත්තන් හි ඊට පස්සේ තව ඉතින් සූත්‍ර කිහිපයක් කියදෙනවා. ඒ අතරින් එකක් නාමාන යුත්තත්ෝ කම්මධාරයි. ඊට පස්සේ අරකේ සමාසයට එක් නොවන පද අයින් කරන්න වුත්තට්ඨාන මප්පයෝගෝ. ඒක සූත්‍රයක් නෙවෙයි, අතරම න්‍යායක්. සූත්‍රයක් විදිහට පෙන්නලා නැහැ. ඒ න්‍යායට අනුව තමයි අයින් කරන්න කියලා කියන එක උද්ෘත කරලා වගේ තියාගන්න. ඊට පස්සේ ඉතිරි වුණ පදවල විභක්ති අයින් කරනවා. තේසං විභක්තියෝ ලෝපාච කියන සූත්‍රේ. ඊට පස්සේ විභක්ති අයින් වුණායින් පස්සේ දැන් හල් අකුරුනේ තියෙන්නේ නේද? ඉතින් හල් අකුරු වලින් තියලා මේක එකතු කරන්න බැහැනේ. ඒක ප්‍රකෘතිමත් කරනවා. අපව මුල් ස්වභාවයට ගේනවා. ඒකට තමයි ප්‍රකති චස්ස සරන්තස්ස කියලා කිව්වේ. ඊට පස්සේ මේක ඉතින් මෙතනදි වෙන්නේ ඊට පස්සේ සන්ධි පාඩමේ වුණ කතාවක්. මෙතන ඒක අපි අවශ්‍ය නැහැ ඒවා ලියන්න. ඊළඟට සන්ධි වෙලා හැදුනායින් පස්සේ ඒ නාමපදේ සමාස තද්දිත කිතකා නාමං වා තවේ තුනාදී සුච කියලා ටිකක් දිග සූත්‍රයක්. ඒක නිකම්මද කියන සමාස තද්දිත කිතකා කියලා සූත්‍රයකින් මේක සමාස පදයක් කියලා නමක් දෙනවා. මේක නාම පදයක් කියලා නමක් දෙනවා. කියන්නේ මේක නාම පදයක් කියලා තහවුරු කරනවා වගේ දෙයක් කරන්නේ. ඊට පස්සේ තමයි මේ අභව මේකට විභක්ති ආදී එකතු කරන්නේ. ඕ ආ ඒ විදිහ අර ඒවා අපි කියන සීයෝ අංයෝ ඒ විභක්ති ටික එකතු කරලා ඊට පස්සේ පදේ හදන්නේ අර කිනුත් පස්සේ. හරි. කෙටි ක්‍රමයේ තමයි කලින් කිව්වේ අර. ඊට පස්සේ දැන් ওই කතාවම ආයෙ ලියලා අරක ලියන්න ඕන යටින්. මේ පළම අපහුවතාවක් ලියර තමයි අර නාමාන යුත්තත්ව කම්මධාරියෝ කියලා ලියන්නේ. දෙකම අපි එක පෙරේ ලිව්වයි නේ. ඔන්න අවශ්‍ය ඒක පස්සේ පොතකින් බලා ගන්න. හරි. ඊට පස්සේ මේකේ තේරුම බුද්ධාදිච්චෝ කියන පදේ තේරුම අපි දැනගන්න ඕන. හිරුමෙන් වූ බුදුරජාණන් වහන්සේ. ඒකේ හිරුමෙන් කියලා භාග්‍යතුන් අඳුර කියන්න හේතුවක් තියෙනවා. ඉරෙන් කරන්නේ අඳුර නැති කරන එක. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ අවිද්‍යා අන්ධකාරය ලෝකේ නැති කරන නිසා බුදුරජාන් වහන්සේත් ඉරකට උපමා කරනවා. මේක ඉර වගේ කියන එකෙන් මෙතන කියන්නේ එතන උපමාවක් නේද? උපමාවක්. හිරුමෙන් වූ බුදුරජාණන් වහන්සේ. ඔය එතන සන්ධි කතාවක් නේ වෙන්නේ. සන්ධි පාඩම. සරාසරී ලෝපං. ඊට පස්සේ නයේ පරං යුත්තේ ඒවත් වෙනවා. ඉතින් ඒවා ලියන්න ඕනේ නැහැ, කලින් දන්නවනේ දැන්.
අවශ්‍ය කරන්නේ උදමයකට කිව්ව අර අන දිග වාක්‍යයක් කියන්නේ. බුද්ධජනන වහන්සේ වුණේත් ඒ තමයි.
ඔව්. හිරු මෙන් වූයේ. හිරු නෙවෙයි ඈ. හිරු කිව්වොත් වැරදි. බුදුරජාන් වහන්සේ ඉර නෙවෙයිනේ. හිරු වගේ කියනවා මිස බුදුරජාන් වහන්සේ ඉර කියලා කියන්නේ නැහැ. ඉර කියන්නේ වෙන එකක්. තව තියෙනවා අවශ්‍ය නැහැ ඒ සූත්‍රය. ඉතින් අවශ්‍ය නම් පස්සේ නාමං වා තවේ තුනාදී සුච. ඉතින් ඕනේ නැහැ මේ දිගයි විස්තරෙත් තව. ඉතින් හරි. ඊළඟට ඉතින් චන්දෝවිය මුඛං හඳවැනි මුහුණ නේද? ඒකෙත් දැන් මේකේ ඇත්තටම මතක තියාගන්න තියෙන්නේ මේ උපමා කරන්නේ යමකටද? ඒ පදේ එන්න ඕන පිටිපස්සටයි. පද දෙක සමාස වෙද්දී මේකේ මේ තියෙන ක්‍රමයක් එක්ක කෙනෙකුට නැත්තම් පැටලෙන්න පුළුවන්. දැන් මේ පද දෙක මාරු කරලා තමයි සමාස වෙන්නේ. කොහොමද? දැන් චන්දෝවිය මුඛං කියදී ඔක උපමාව මොකක්ද? උපමේය මොකක්ද? උපමාව මොකක්ද? උපමාව කියන්නේ උපමා කරන වස්තුව. උපමේය කියන්නේ උපමාවට ලක් වෙන දේ. චන්දෝ කියන උපමාව. උපමේය තමයි මුඛ කියලා මෙතන කියන්නේ කටටද? මූණට ඈ මූණට
ආදිච්චෝවි ආදිච්චෝ කියන සාමාන්‍ය වාක්‍යයක්ද
වාක්‍ය
දෙකෙත් උඩ විවා ආදිච්චෝ කියවා මේකෙත් විභක්තියක් තියෙන ඒ අර්ථයෙන් තමයි ඉරුමෙන් මේ
හරි
ආදිච්චෝ කියන්නේ දෙක
ප්‍රථම දෙකම ප්‍රථම තොරද මේකෙත් ඒ විදිහටම ගන්න ඕන. චන්දෝවිය චන්දෝ. හඳ මෙන් ඌ නිසා හඳ කියලා කියනවා. දැන් මුහුණ හඳක් නෙවෙයිනේ ඇත්තටම. කාගේවත් එහෙම වෙන්නේ නැහැ නේද? දැන් එහෙම වුණොත් හඳ නැති වෙනවනේ ආසෙ. මේ මුහුණ හඳ වුණොත් එහෙම හරියට. එහෙම නෙවෙයි. හඳ වගේ මුහුණ කියනවා මිසක් මුහුණ හඳම නෙවෙයි. උපමාවක්. ඒ නිසා තමයි අපි මුලින් වාක්‍යයක් ලියන්නේ චන්දෝවිය චන්දෝ. හඳ වගේ නිසා හඳ කියලා අපි කියනවා. එතකොට මුඛංචතං ඡන්දෝ ചാති මුඛ ඡන්දෝ කියලා පදයක් හදනවා. මුඛංචතං ඡන්දෝ ච ඉති. මුහුණ ඌයේත් එයයි. හඳ ඌයේත් නෙමෙයි. හඳ වගේ ඌයේත් එයයි. එතකොට එතන ඡන්ද කියන පදය ආතය හඳ නෙමෙයි. හඳ වගේ. ඒ නිසා ඒක පටල ගන්න නිසා තමයි උඩින්ම ලියන්නේ ඡන්දෝ විය ඡන්දෝ කියන වාක්‍යය. වැදලින් මුහුණ හඳ මෙනි කියන එකයි එතකොට අර්ථය. එතකොට හඳ වගේ ඌ මුහුණ කියන එකයි අර්ථය. ඊළඟ එකත් එහෙමයි. ඉතින් අනිත් ඒවා පැහැදිලි වෙන්නේ. පදුමන් විය මුකම්. නෙළුම් මලක් මෙන් ඌ මුහුණ. මේ මුහුණ නෙළුම් මලක් වුණොත් නෙළුම් මලක් වගේ නැතුව නෙළුම් මලක් වුණොත් හරි වැඩේ නෙමෙයි නේද? එහෙම නෙමෙයි. එතකොට නෙළුම් මලක් වගේ කියන එකයි අර්ථය. එතකොට යම් ගුණයක් සලකලා තමයි එතන දැන් මේ උපමාව දෙන්නේ නේ. දැන් හඳ වගේ මුහුණ කියලා කියද්දිත් ඉතින් අර හඳේ තියෙන ඒ ආලෝකමත් ගතිය, පිරුණු ගතිය, ඒ වගේමත අර ප්‍රසන්න ගතිය ගැන සලකලායි කියන්නේ.
මේ
ඉතාලි කියන එකක් තියෙනවා. මේ පැත්තේ. හරි. ඔව්. හෙල පියුමකට බඳු ශ්‍රමණීන් වහන්සේ කියන එක නේද? ඒකෙත් උපමාව පුණ්ඩරීකම් කියන පදේ. සමන පදේ එතකොට මුලට එනවා. සමාසයේදී උපමේය තමයි මුලට එන්නේ. ඒකයි මතක තියාගන්න තියෙන්නේ. උපමාව පිටිපස්සට එනවා මේකෙදි. හොඳට ඒක මතක තියාගන්න. උපමාව පිටිපස්සට එනවා. උපමේය මුලට එනවා. පැහැදිලිද? උපමාවට ලක් වෙන පදේ මුලින් තියෙනවා. හරි. ඒ භික්ෂුන් වහන්සේටනේ උපමා කරන්නේ. භික්ෂුන් වහන්සේව උපමා කරනවා නෙළුමකට, නෙළුමක් වගේ කියලා. පැහැදිලිද? නෙළුමක් වගේ ඌ භික්ෂුන්
වහන්සේ.
කෝකේද අවසානේ කේද? ඔව්.
දැන් දෙවියන්ගේ චන්දෝවිය මුකම් කියන එකනේ චන්දෝවිය චන්දෝ කියලා.
ඔව්.
ඒ වගේ අර කොටස් එකක් තියෙනවා.
කෝකටද පදුමාවිය මුකම් කියන එකද?
චෝවිය බුද්ධෝ කියලා.
ප්‍රශ්නේ පැහැදිලි නෑ මට.
දැන් මෙයා කියනවා දැන් ආදිච්චෝවිය ආදිච්චෝ කියන පද දෙකම එකයිනේ.
ඔව්.
දැන් මෙයා චන්දෝවිය මුකම් කියලා දෙවෙනි එකේ චන්දෝවිය චන්දෝ නෙමෙයි දාලා තියෙන්නේ. චන්දෝවිය මුකම් කියන්නේ.
ආ මේකේ දාලා තියෙන එක බලන්න එපා. ඒකේ එන්න ඕනේ ඒක. චන්දෝවිය චන්දෝ කියලා එන්න ඕන. මේ හැම එකේම චන්දෝවිය චන්දෝ කියලා එන්න ඕන. මේකේ මේ ඒ කතාව පොඩ්ඩක් සටහනක් දාලා තියාගන්න. මේකේ බොහොම කෙටි කරලා තියෙන්නේ. පියවර ගොඩක් අඩු කරලා අන්තිම උත්තරේ අරන් තියෙන්නේ.
ඒක මුලින්
කියනවා නේද? ඔය මුලාර විස්තරය තියෙනවා ඒ ටික. ඒ ටික හිමීට කියව ගන්න. චන්දෝ විය චන්දෝ කියලා ඊට පස්සේ අන්තිමට චන්දෝ මුඛංචතං චන්දෝ ചാති මුඛ ඡන්දං කියලා පදේ හැදෙනවා. මුඛ චන්දෝ කියලා. දී උපමා පදේ ගන්න උඩට උපමාවනේ දේශනාවේ තියෙනවනේ බුද්ධාදිච්ච කියලා පදයක් ඒ පදේ තේරුම හදා දිනේ දැන් අපිට තේරුම ගත් දිනේ ඉන්නේ ඊට පස්සේ බලන්න ඕන බුද්ධාදිච්ච පදේ අපිට අහු වෙනවා මේකේ උපමාව මොකද්ද උපමේය මොකද්ද බලන්න ඕන උපමාව උඩට ගන්න ඕන කරනවා කියන එක තමයි ඒ වාක්‍යයේ තේරුම ඒ
කියන්නේ
මේකේ දැන් මෙතන අපි මේකේ අර්ථය කියන්නේ කොහොමද?
එහෙම ඒතකොට අරකට ගන්න කොහොමද? කියන්නේ ඒක කියන්න බැරි නිසා වෙන ක්‍රමයක් නැති නිසා ගන්නවා.
ඔව් ඉතින් දැන් මේකට අපිට අර්ථය දෙන්න ඕනනේ. බුද්ධාදිච්ච කියන පදයට අර්ථයක් දෙන්න ඕනනේ. බුදු ඉර කියලා කියන්න බැහැනේ. බුදුරජාණන් වහන්සේමයි ඉර කියලා අපිට අර්ථ කියන්න බැහැනේ. ඉර වගේ වූ බුදුරජාණන් වහන්සේ කියලා අර්ථ දෙන්න ඕනනේ. පැහැදිලිද? එතකොට ඒක අර්ථය ගන්න තමයි මේ පදේ හදන්නේ. වගේ කියන එක කියන්න නිසා තමයි අර උපමාව මුලට මුලින් අර විදිහට විස්තර කරන්නේ. ඉරට විතරක් නෙවෙයි ඉර වගේ වුණ අයටත් ආදිච්ච කියලා කියනවා කියන එක කියන්න තමයි උඩින් මේ පදේ දෙන්නේ.
අන්තර සමයක හඩක්ේ පස්සේ නිරුක්තිය වුණා. අන්තර දාපි මෙතන මේ ඉරට කියන නිරුක්තිය වශයෙන් ගත්තොත්
ගන්න. එහෙම ගත්තොත් වැරදි. ඒක තමයි මේ පදනම තමයි මේ පදනම එන විදිය තමයි මේ කියන්නේ මෙහෙම ගන්න ඕන කියලා අර්ථය එහෙම ගත්තේ නැත්නම් මේකට අර්ථ කියන්න බැහැනේ බැරි නිසා ගන්නවා ඒක තමයි අර්ථ කියන්න බැරි නිසා ඒ ඇත්ත කතාව ව්‍යාකරණේ හැදුනේ ඕකටනේ ව්‍යාකරණේ තියෙන්නේ වාග්තුනාංශයේ දේශනාවේ අර්ථය විස්තර කරන්නනේ ඉතින් එහෙම නැත්නම් අර්ථ ගන්න බැහැ මේවට මේවට අර්ථ කියන්න බෑ. ඒ නිසානේ වෙනම ව්‍යාකරණයේ ගැනත් භාග්‍යතුන් හස් දේශනා කරන්නේ. ව්‍යංජන කුසලෝවා හෝති. භික්ෂුව ගැන කියද්දි කියනවා ව්‍යංජන කුසල වෙන්නත් ඕන. අත්ත කුසලෝච හෝති, ධම්ම කුසලෝච, ව්‍යංජන කුසලෝච, නිරුත්ති කුසලෝච. දී හැම දෙයක්ම අපි දැනගෙන හිටියේ නැත්නම් අර්ථ ගන්න බෑ. වැරදි අර්ථයක් ගන්න. පැහැදිලි නෙමෙයි. හරි. අපි ඔය පදේ ගැන දැන් ඇති නේද? නැත්නම් කතා කරලා ඉතින් ඉවර වෙන්නේ නැහැ. අපි කරාට යම් ඉතින් දැන්ට මතක තියාගන්න මේක මේ මේකේ නිවැරදි අර්ථය ගන්න ඕන නිසා තමයි අර විදිහේ පදයක් දාන්නේ කියලා. ඊට පස්සේ ඊළඟ කොටස සමාසයේදී න නිපාතය මුලින් සිටියම ඒ න නිපාතයට පිටිපස්සෙන් තියෙන ව්‍යංජනයක් නම් නකාරයට අකාරයක් ආදේශ වෙනවා. පිටිපස්සෙන් ස්වරයක් තියෙනවා නම් අන් කියලා ආදේශයක් වෙනවා. අන් උදාහරණ දීලා තියෙනවානේ. න සුරෝ කියන තැන පිටිපස්සෙන් තියෙන ව්‍යංජනයක් හල් සකාරය. ඒ නිසා අයන්නක් ඉන්නේ. න සුරෝ අසුරෝ කියලා පද හැදෙනවා. න බ්‍රාහ්මනෝ අබ්‍රාහ්මනෝ කියලා හැදෙනවා. ඉතිරි ඒවත් එතකොට ඒ විදියයි. නෑ අපිට දැන් අසුර කියන එකට අර්ථයක් දෙන්න ඕනනේ. අසුර කියන පදේ තේරුම මොකද්ද? දැන් වෙන කාර්යයේ තියෙන අර්ථ ටික පෙන්නනවා ව්‍යාකරණ පොත්වල. එතකොට ඒ සුර නොවේ කියන අර්ථයම ඊට වගේම ඒ සුර කියන අයට විරුද්ධ වූයේ කියන අර්ථයකුත් නකාරයේ තියෙනවා. ඒ අර්ථ හයක් පෙන්නනවා නකාරයේ. ඒ සුදුසු අර්ථය අපි ගන්න ඕනේ. ඒ වගේ නම් අපි විස්තර පස්සේ කතා කරමු. දැන්ට මතක තියාගන්න නකාරයක් આવොත් නකාරයට අකාරයක් ඇවිල්ලා පද හැදෙනවා. පැහැදිලි නේද? සමනෝ එකට අස්සමනෝ කියන හැදෙනවා. මේ විදිහට ඉතිරි පදත් එහෙමයි. ඒතර ස්වරයක් ආපුවම අස්සෝ කියන පදයට කලින් නකාරය එනවා. න අස්සෝ කියන එකේ නකාරයට අන් ආදේශය. මොකද පිටිපස්සෙන් තියෙන ස්වරයක් නිසා. එතකොට අනස්සෝ කියලායි පදේ හැදෙන්නේ. අශ්ව නොයේ අනස්සෝ කියලා කියනවා. නෑ එතන එහෙම නෙවෙයි. අපගතෝ අයෝ කියන අර්ථයෙන්. අපගතෝ අයෝ යස්මි. අපි ඒව පස්සේ කතා කරමු. අපගත කියන එකේ අප කියන පදයකට වෙලා හැදෙන්නේ. හරි. අර්ථ දෙකක්. සමන පදේ තැන් කීපයක අර්ථ කීපයක යෙදෙනවා. දැන් එකම පදේ අර්ථ ගානක යෙදෙනවානේ බුද්ධ දේශනාවේ. එතකොට ඒ අර්ථ හැම එකක්ම ගන්න ඕනනේ ඒ පදෙන්. එතකොට ඒ අර්ථ දෙකම තියෙනවා.
ඒකනේ විරුද්ධම දෙක.
විරුද්ධ ඈ. ඔව්. එහෙම වෙන්න පුළුවන්.
ඕක කියන්නේ නේ හරියට.
ඔව් ඒ නිසා දැන් අපි මේක දැන් පොඩ්ඩක් දැනගත්තොත් පැටලෙනවා. ඒ නිසා මේ පොඩ්ඩක්වත් දැනගෙන නැතුව හිටියොත් ඉතින් හොඳටම පැටලෙනවා. පොඩ්ඩක් දැනගත්තොත් පැටලෙනවා. ඉතින් ඒ නිසා ටිකක් ඒවා අපි විස්තර ඇතුව දැනගත්තම පැටලෙන්නේ නැහැ. ඒක දැනගන්න නැතුව
ඉන්නවා.
නැතුව හිටියොත් පොඩ්ඩක් දැනගන්න ඕනේ ඇලිය පොඩ්ඩක් වත් නැතුව. එතකොට බලන්නෙම නෑ නේද? අපි ඒව ගැන වැඩි විස්තර පස්සේ කතා කරමු. දැන් වෙලා යනවා නැත්තම්. එතකොට මේ පද හැදුන හැටි ස්වරයක් පිටිපස්සෙන් තියේදී අන් ආදේශයේ වෙන හැටි පැහැදිලි නේ නේද? ගැටලුවක් නැහැ ඒකේ. ඊළඟට මේ කම්මධාරයේ සමාසයේදී කූ නිපාතයක් මුලින් තිබුණොත් ඒ වගේම පිටිපස්සෙන් ස්වරයක් තියෙනවා නම් ඒ වගේ ඒ තැනකදී කු නිපාතයට කද් කියලා ආදේශයක් වෙනවා. ඇතර මේ කු හට කද් ගන්නේ මේ නිරුක්තියට ගැළපෙන විදියටයි. කු අන්නං කදන්නං කු කියන නිපාතයේ අර්ථය නින්දිතාර්ථය. එතකොට නින්දිත වූ බත කියන අර්ථයෙන් කදන්නං කියලා පදේ හැදෙනවනේ. ඊට පස්සේ දැන් බලන්න ඕනේ දැන් කද් කියලා කැලල කොටසක් වෙනම අරගෙන ඒකට මේ නින්දිතයි කියන අර්ථය දෙනවට වඩා ලේසි බහුලව නිතර යෙදෙන සමහරට මේ කද් කොටස එකතු වෙලා හැදෙන්නේ පද කීපයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඊට ලේසි කූ කියලා දැනට තියෙන ඒ කුච්චිතාර්ථ එහෙම නැත්නම් නින්දිතාර්ථයේ යෙදෙන කූ කියලා දැනට බොහෝ පදත් එක්ක යෙදෙන පදයටම ආදේශයක් වෙනවා කියලා දෙන එක ලේසි. ඒ නිසා තමයි ඒ වගේ ආදේශයක් වෙනවා කියලා පෙන්නන්නේ. පැහැදිලි. හරි. හරි. ඒ කූ පුත්තෝ කූ දිට්ටි වගේ තියෙන පදවලදී ස්වරයක් නැති නිසා කද් ආදේශය වුණේ නැහැ. ඒ වගේම දැන් මේ කූ කියන නිපාතයේ තව අර්ථයක් තියෙනවා. අල්පයි කියන අර්ථය. අල්පාර්ථයේ කූ නිපාතය. ඒ වගේ තැනකදී කූහට කා ආදේශයක් වෙනවා. හරි වැඩේ නේද? හරි. ඊට පස්සේ හැදෙනව පදයක් කූ ලවණං කා ලවණං කියලා. ලුණු ස්වල්පය. ඉතින් ඒක දේශනාවේ යෙදෙන තැන්වලදී ඒ අර්ථයෙන් ගන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. ව්‍යාකරණයේදී ওই කතාව කියන්නේ ඒ නිසා. එහෙම නැත්නම් පටලා ගන්නවා නේ මේක. නින්දිත ලුණු කියලා කියයි නැත්තා නේද?
නැත්
අස්සෝස් කියන තියෙන නිසා පිටිපස්සේ. තියෙන තැන්වල නකාරයට අන් ආදේශ. ඔව් ඊට පස්සේ කියනවා පුරිස ශබ්දය පිටිපස්සෙන් තියෙන තැනක නින්දිතාර්ථයේ යෙදෙන කූ ශබ්දයටත් කා ආදේශයක් වෙනවා. ඒ පුරුෂ ශබ්දය තියෙන තැන්වලදී. ඒ නිසා ඒක දෙවිදියේම පද හැදෙනවා කියලායි කියන්නේ. කූ පුරිසෝ කා පුරිසෝ කියලා දෙවිදියේම පද හැදෙනවා. ඉතින් ඒ තැන් ව්‍යාකරණ පොත්වල කියන්නේ අර්ථ පටලා ගන්න නිසා. නැත්තම් ස්වල්ප පුරුෂයා හරි මාක් හරි කියයි ඔකට නේද? ඒවා වරද්ද ගන්න නිසා තමයි ඒ තැන්වල විස්තර කරලා කියන්නේ මෙතන අර්ථය මේකයි කියලා. දෛකම පදේ කාර්ථ ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට ඒව වරද්ද ගන්න නිසා තමයි මේ තැන් වෙන වෙනම කියන්නේ. හරි නේ නේද? දෛක තැනක ආපු පදය තව තැනකට ඉදදී අර්ථය වෙනස් වෙනවා. දැන් ඒකයි කලින් එකේ කා ලවණං කියද්දි ලුණු ස්වල්පය කිව්වා. කා යන්න ආවි. දැන් ඊට යට එකේ කා පුරිසෝ කියද්දි ස්වල්ප පුරුෂයා නෙමෙයි. එහෙම කිව්වත් අර්ථ වරද්ද ගන්න නිසා තමයි මෙන්න මේ තැන් කියන්නේ වෙන වෙනම. මෙතනදී ගන්න ඕන නින්දිතාර්ථය නින්දිත පුරුෂයා කි. ඉතින් ඒ තැන් එකින් එක කියනවා. ඉතින් ව්‍යාකරණ පොත්වල කොහොම නිවිදින් ඕකට වඩා ලොකු විස්තර ඇතුව කියනවා ඒ තැන්. මෙහෙම මෙහෙම මේ තැන් වෙනවා කියලා උදාහරණත් එක්ක පෙන්නනවා. මේ තැන් වල මේ අර්ථයෙන් ගන්න ඕන කියලා ඉතින් දේශනා පාඩ ගණන්ලා විස්තර කරලා කියනවා. හරි. අපි එහෙමනම් ඊළඟ සමාසයටත් යමු නේද? දිගු සමාසය. ඒක පොඩි නේද? දිග නේ. දිගු කිව්වට කෙටි. එහෙමද? හරි. සංඛ්‍යා පුබ්බෝ දිගු කියලා සූත්‍රය කියන්නේ ඔකට. සංඛ්‍යාවක් పూర్වයෙන් තියෙන සමාසයට කියනවා දිගු සමාසය කියලා. මේකේ ඇත්තටම කම්මදහර සමාසයට වඩා වෙනසක් නැහැ. එකම සමාසය වෙනස තියෙන්නේ සංඛ්‍යාවක් මුලින් තියෙන එක විතරයි. එකම නම් ඉතින් එහෙමනම් ඇයි වෙන නමක් දැම්මේ? මේකෙදි සංඛ්‍යාවක් තියෙනවා. අරකේ සංඛ්‍යාවක් හැර වෙන විශේෂණ පදයක් තියෙනවා. දැන් මේ සංඛ්‍යාවත් විශේෂණ වෙන්න ඕන. විශේෂණ විශේෂ සම්බන්ධයක් තියෙන අවස්ථාවක. ඒ කියන්නේ තුල්‍යාධිකරණ විශේෂණ බොහෝ විට මේ තැනක යෙදෙන්නේ. එතකොට ඒ විශේෂණ පදයක් මුලින් තියෙනවා නම් ඒ විශේෂණ පදය සංඛ්‍යාවක් නම් ඒ වගේ අවස්ථාවක අපි ඒකට නම කියනවා දිගු සමාසය කියලා. අර වෙන් කරලා තේරුම් ගැනීමේ ලේසියටයි මේක තියෙන්නේ. එතකොට මේ දිගු සමාසය කොටස් දෙකකට බෙදෙනවා. මේකෙදි ඒ බෙදීම පෙන්නලා නැහැ. අපිට ඒක අවශ්‍යත් නැහැ. පස්සේ කාලෙක කතා කරන්න පුළුවන්. සමාහාර දිගු අසමාහාර දිගු කියලා. සමාහාරයි කියන එකේ තේරුම ඒ එකතු වුණු පද සියල්ලම දැන් සංඛ්‍යාවකින් එකතු වෙන්නේ. ඒ සංඛ්‍යාවත් එක්ක එකතු වුණාම දැන් අපි තුමු මොනවා හරි පහක් ගැන කියවෙනවා කියලා. දැන් මෙතන තියෙන උදාහරණයක් අපි ගමුකෝ. තයෝ ලෝකා කියලා තියෙනවා. තයෝ ලෝකා සමාහටා. තයෝ ලෝකා සමාහටා. ලෝක තුනක එකතුව කියන එකයි ඔකේ අර්ථය. ලෝක තුනක එකතුව. තුන් ලෝකය කියලා අපි කියන්නේ නේද? සිංහලෙනු තුන් ලෝක කියලා කියනවා. එතකොට අන්න ඒ වගේ තැනක දැන් එහෙමනම් එකක් නෙවෙයිනේ ඔක බහුවචනයක් නේ අර්ථය. ලෝක තුනක් කියදී දැන් ගොඩක් නේ බහුවචනයක්. එහෙමනම් තුන් ලෝකවල වෙන්නේ පායය ඔගේ. වචනේ සිංහලට එතිනේ තුන් ලෝකවල වෙන්නේ බෑ. අපි ඒ උනාට කියන්නේ තුන් ලෝ කියලා. නේද? ඒ වගේම පාලියේදීත් තියෙනවා තයෝ ලෝකා කියපුවාම ලෝක තුනක් කියන එකයි අර්ථය. තයෝ ලෝකා. හැබැයි ওই දෙක එකතු වුණාම පදේ හැදෙන්නේ තිලෝකං කියලයි. තිලෝකං. ඒකෙදි තව විශේෂයක් තමයි හැදෙන පදේ නපුංසක ලිංගයෙන් තමයි වර්ණ ගන්නේ. නපුංසක ලිංග ඒකවචනයි. තිලෝකං කියලයි පදේ හැදෙන්නේ. දැන් තයෝ කියන පදේ හැදුනේ තී කියන ශබ්දයෙන්නේ. තී කියන ශබ්දයේ ප්‍රകൃතියෙන්. ප්‍රകൃතිය තී. තයෝ කියන පදේ ප්‍රകൃතිය තී. ඒ නිසා මතක ඇති නේද? තී කියන ප්‍රകൃතිය තමයි තයෝ තිස්සෝ තීනි ওই විදිහට වර්ණ ගන්නේ. එමනම් තී ශබ්දය. ඒ නිසා ඒකේ මුලට එනවා. අපි මේ පදේ ඉක්මනට හදමු.
තයෝ
ලෝකෝ කියලා තියෙන්නේ. ඒ ලෝකා වෙන්න ඕන.
ලෝකා.
ඔව්. තයෝ ලෝකා. විග්‍රහ වාක්‍යනේ තයෝ ලෝකා සමාහට.
හද.
තරු මේකට නෙවෙයි සමාස තද්දිත එක එන්න ඕන තිලෝක කියන එකට. අන්තිම ඊටත් පස්සේ තමයි තිලෝකම් කියලා කියන්නේ අන්තිමේ. යුත්තං ඊට පස්සේ සංඛ්‍යා පුබ්බෝ දිගු ඊට පස්සේ තයෝ ලෝකා සමාහටා කියන එකේ සමාහටා පදේ කැපෙනවා මොකෙන්ද උත්තට්ඨානම් අප්පයෝගෝ කියන න්‍යායට අනුව ඊට පස්සේ විභක්ති අයින් වෙනවා ති ලෝක කියලා ඉතිරි වෙනවා ප්‍රකෘති කළාම ති ලෝක කියලා හැදෙනවා ඒකට අපි මේක නාම පදයක් කියලා ඊට පස්සේ නම් කරනවා සමාස තද්දිත කිතකා කියන සූත්‍රයෙන් ඊට පස්සේ තිලෝකං කියලා නපුංසක ලිංගයේ පදේ හදා ගන්නවා
එතකොට තිලෝකා නන්ද කිව්වහම ගොඩක් නාමිත
තිලෝක ආනන්ද තිලෝකස්ස ආනන්දෝ වියති තිලෝකානන්ද හරි කිව්වේ තුන් ලොවට සතුටක් ඌයේ මේ වගේ ගැළපෙන විදිහේ නිරුක්තියක් හදාගන්න ඕනේ නිරුක්තියක් බලලා තමයි ඇත්තටම නමක් දාන්න ඕනේ ඉතින් තේරුම් ගන්න නැති නම් දාන්න හොඳ නෑ නේද හරි නේද මේ ටික එහෙමනම් අනිත් ඒ වගේ එච්චර විශේෂයක් නැහැ නේද ගැටලුවක් නැහැ නේද දේ රත්යෝ කියන එක දේ කියන ශබ්දය දී කියන මූලයෙන් හැදුනේ ඊට පස්සේ රත්ති කියන පදය ဒုတိය ඊට පස්සේ නපුංසක ලිංගයට හදා ගන්නවා දී රත්තං කියලයි පදේ හැදෙන්නේ. ඒ විදිහටම ද්වේ අඟුලියෝ කියන එකත් එහෙමයි. අඟුලං කියලා පදේ හදා ගන්නවා. එතකොට ද්වි අඟුලං ද්වංගුලං කියලා පදේ හැදෙනවා. සමාස ඊට පස්සේ සන්ධි පද එහෙම ඉතින්
අඟුලියෝ කියලා
එහෙම දිනනවා. නපුංසක ලිංගයට හදා ගන්න ඕනේ. ඊට පස්සේ අං කියලා කොටසක් කෙලවට එකතු කර ගන්න
ඕනේ. ආසේ සදන් මේ අඟුලියෝ කියලා දිනනවා. දැන් මේ තයෝ ලෝකෝ කියලා දිනන්නේ.
තයෝ ලෝකා කියලා ඉන්න ඕනේ. ඔව් ඔව්.
මේ අඟුලියෝ කියන
එක අඟුලි ශබ්දයේ ශ්‍රී ලිංග නිසා. අඟුලියෝ දේ අඟුලියෝ ඇඟිලි දෙකක්. ඇඟිලි නෙවෙයි අතරම අඟල්. අඟල් අඟුල් දෙකක් දුඟුල කියලා අඟලක් කියලා මේ අඟුල කියලා කියන්නේ ඇඟිල්ලටත් කියනවා ඊට අමතරව ඇඟිලි පළලටත් කියනවා තයෝ දණ්ඩා ති දණ්ඩම් කියලා පදයක් හදෙනවා තයෝ කියන එක ති පැහැදිලි නේක නේද පැහැදිලි නෑ චතස්සෝ දිසා චතස්සෝ උනේ මොකද චන්ද සුමනායස්ම චතස්සෝ දිසා චතු ශබ්දයේ චතස්සෝ වුණේ කොහොමද තේජානන්දස් පොතේ තියෙන නිසා චතස්සෝද එහෙම බෑ
චතු කියන
අර්ථය චතු අර්ථය තමයි ශ්‍රී ලිංග නිසා දිසා ශබ්දයේ ශ්‍රී ලිංගයි. ඒ නිසා දිශා හතර කියද්දි චතස්සෝ දිසා කියලා පදේ දැන් තිස්සෝ තී ශබ්දය ප්‍රථම වේදි වර්ණගින්නේ තිස්සෝ කියලා ශ්‍රී ලිංගයේදී. චතු ශබ්දයේ චතස්සෝ කියලා වර්ණගින්නේ. ප්‍රථම බහුවචන පදමේ. පංච පදේ ඉතින් වෙනස් වෙන්නේ නැති නිසා හොඳයි නේද? ඒ වටික දැන් මතක තියෙන්න ඕන හැමෝටම තී චතු දෙක ලිංග තුනේ වෙන වෙනම වර්ණගිනවා ඒ නිසා ඒවා මතක තියෙන්න ඕන පංච පදේ වර්ණගින්නේ නැහැ නේ එහෙම ඒ නිසා පංච සීලානි ඒ වගේ හැම එකම තිබ්බනම් හොඳයි නේද හරි සත් අහානි අහ කියලා කියන්නේ දවසට කියන නමක් සත් ඕ සත් දිනක් කියලා තියෙනවනේ නේද? හරි. සත්තාහං කියන පදේ ඒකට හැදෙන්නේ හිමයි. සත්ත අහානි දින හතක්. සත්තාහං සතියක් කියලා. සතං තා
නෙමෙයි.
ඈ? තීර්ගයක් වෙනවා. සන්ධි පද ඉතින් ඒව දැනගෙන දැන් ඒ නිසානේ මම කිව්වේ මේ සන්ධි පාඩම ගැන කියද්දි මම කිව්වා මේ පාඩම වෙනම අලුතින් පද හැදින පාඩමක් නෙවෙයි. ඉස්සරහට තියෙන හැම එකදීම මේ සන්ධි යෙදෙනවා කියලා. සමාස, තද්දිත, කිතක, ආඛ්‍යාත ඒ තැන්වල මේ සන්ධි යෙදෙනවා. ඒ නිසා ඉතින් ඒවා මතක තියාගන්න ඕන. දැන් සන්ධි පාඩම ඉවරයි. ඒ නිසා එක පැත්තකින් දාලා නේද? එහෙම බෑ. ඒ ටික ඉස්සරහටත් ඕන. ඒ නිසා ඒ ටික පොඩ්ඩක් බලලා අපහු මතක් කරගන්න ඕන. හරි. මේ නපුංසක ලිංග නිසා කලින් කිව්වේ නේද? නපුංසක ලිංග වෙනවා කියලා කිව්වා නේද මේ හැම එකක්ම. නපුංසක ලිංග ඒක වචනෙට වෙනවා කියලා කිව්වනේ. මේ සමාහාර ද්වන්ද සමාහාර දිගු කියන එක ද්වන්ද නෙවෙයි. සමාහාර දිගු කියන මේක නපුංසක ලිංග ඒක වචනෙට වෙනවා. අහානි කියලා හැදිලා තියෙන අහ කියන ඡබ්දයනේ නියන්න බහුවචනෙට දිහ වර්ණ කියලා නෙවිලා තියෙන්නේ අහ හා තමයි ඡබ්දය දැන් චිත්ත ඡබ්දේ චිත්තානි උනේ කොහමද බහුවචනේ වර්ණ කිද්දිනේ ඒ වගේම තමයි අහං කියන ඡබ්දය අහානි කියලා හැදෙනවා අහං කියන්නේ මම කියන ඡබ්දෙ එහෙම නෙවෙයි අහං කියලා ඒකට දවසටත් කියනවා ඒකාහං ජීවිතං සෙය්‍ය ඒකං අහං ඒකාහං කොහොමද ඒකාහං උනේ ඒකං අහං එක් දින ඒකාහං ජීවිතං සෙය්‍ය ඊට පස්සේ පුරස්සර රූප අකාර දීර්ඝ දීගං සූත්‍රී හරි. ඊට පස්සේ කියලා තියෙන ටිකත් වැදගත්. ඒක පුද්ගලෝ චතුද්දිසා තිබවා ඒ වගේ තැන්වලදී මේ දිගු සමාසයක් තමයි තියෙන්නේ. ඒක ඒකෝ පුද්ගලෝ ඒක පුද්ගලෝ කියලායි පදේ හැදෙන්නේ. එතකොට චතස්සෝ දිසා චතුද්දිසං කියලත් පදයක් හැදෙනවා බුද්ධ දේශනාවේ. චතුද්දිසා කියලත් පද හැදෙනවා. එතකොට එතනදී ඔන්න බහුවචනිනුත් තියෙනවා. තිබවා කියලා බහුවචනිනුත් තියෙනවා. එතකොට මේ තැන්වලදී නපුංසක ලිංගු ඒක වචනේම වෙන්න ඕන නැහැ හැමතැනම. එහෙම නොවන තැන්වලදී ඒකට කියනවා අසමාහාර දිගු සමාසය කියලා. අසමාහාර දිගු. ඒක පුද්ගලෝ කියන තැන බහුවචනේ නෙමෙයි, එතන නම් ඒක වචනමයි. ඒ වුණාට නපුංසක ලිංගයට ගිහින් නැහැ, පුල්ලිංගයෙන් තියෙන්නේ.
අසමාහාර
දිගු. අර්ථය වෙනසන්නේ. අර්ථය වෙනසන්නේ. චතුද්දිසා කියද්දි තින් දිශා හතරම තමයි. තිභවා කියලා කියද්දි භව තුන. තුන් භවයෝ. ඒක වචන තියෙන්න බැහැ නේද උඩට. බහුවචනෙන් එතකොට වත් නෑ. තව ඒ වගේ හැදෙන්න පුළුවන්. අපිට දැන් දේශනාවේදී අහුවෙනවා නේද උඩට. බහුවචනෙන් තිබුණොත් ඒ විදිහට සලකා ගන්න ඕනේ. ඉතින් මේක අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තටම මේ වචනේ අර්ථය දැනගන්න එකනේ. ඒක ඉතින් අපිට පුළුවන් හදාගන්න. හරි. එහෙනම් ඇති නේද මේ ගැන? තව පොඩි කාරණාවක් කියන්න තියෙනවා මේ වාක්‍යක අර කොහොමද පිළිවෙල ඉන්නේ කියන එක ගැන. ඒකත් තියෙන නිසා වාක්‍යක පද එන්න ඕන පිළිවෙල අර්ථ ගද්දී අපි නේද? මේක තව ගැටලු තියෙන ඉක්මනට අද කතා කරපු ටික ඉක්මනට අහන්න බලන්න. විනාඩි දෙකයි දෙන්නේ. විනාඩි දෙකෙන් තියෙනවා ටික අහන්න බලන්න. මනන් දමිතා යස්ම ඉතකන් ලියන්නකෝ මේ වාක්‍ය.
කදන්නම් වෙනවනේ.
ඔව්.
ඒක ආදන්නම් වුණත් මුරුබත කියලා කියන්නේ කල්පබත.
එහෙම යෙදෙන්නේ.
යෙදෙන්නේ.
ඉතින් දේශනාවේ තියෙන එක විතරයි අපිට හදා ගන්න පුළුවන්. ආයේ දෙන්නක්මයි ගන්න. ඔව් තියෙනවා. නැති පද අපි හදන්න යන්නේ. ඔව්. ආශ්‍රේය.
ආනිච්චෝය ආදිච්චෝය රයිදස්සෙ බුද්ධෝ බුද්ධෝචිතෝ ආදිච්චෝච ඉති කියලා ඊට පස්සේ අපි ඊළඟ කීවර අපි හදාගන්න
ඕනේ. දැන් මුල කරේ කොටස් කපන එකද? දැන් අපි දැන් යන්නේ ඇත්තටම බුද්ධ දේශනාවේ තියෙන පදයක අර්ථය දැනගන්නනේ. එතකොට ඒ පදයනේ අපි විග්‍රහ කරගන්න ඉස්සෙල්ලා. එතකොට ඉතින් මේ පද දෙක ඉතිරි වෙන්න ඕන අන්තිමට. ඒකේ පද ඒ කියන්නේ බුද්ධෝචසෝ ආදිච්චෝච ඉති කියන එකද?
ඔව්.
ඒකේදී අපි ඒ දේශනාවේ පදයේ යෙදෙන විදිය බලලා තමයි විග්‍රහ වාක්‍ය ලියාගන්නේ. ඒක අපිට කාලයක් යද්දි හුරු වෙනවා. කියන්නේ මේ පදයේ අර්ථය මොකද්ද? දැන් ඔය ලියන වචන ටිකේ තේරුම බුද්ධෝචසෝ බුද්ධ ඌයේ ඒ උතුමන් වහන්සේයි. ආදිච්චෝච සෝ ඉති. ආදිච්ච ඒ කියන්නේ ඉර වගේ ඌයේ උන්වහන්සේමය කියන එකයි ওই වචන ටිකේ තේරුම. මේ වාක්‍යයක් ගලප ගන්න අපිට ටිකක් හුරු වුණාම ওই ටික අපිට හදලා ලියන්න පුළුවන්. ඒ අර්ථයෙන් අපි වාක්‍ය ලියා ගන්න ඕන. ඒ බුද්ධාදිච්ච කියන පදයෙන් කියවෙන අර්ථය වාක්‍යයක් විදිහට ලියනවා. ඒකයි ඔය කරලා තියෙන්නේ. සමාස පදයේ අර්ථය.
කර්තෘ එන් සහ කියන කියන්නේ මොනවද? මේ ලකුණක් දාලා
කර්තෘ සහ කර්තෘ විශේෂණ තියෙනවා. තොරේ ගැතරම එන්න ඕන විශේෂණ ඊට මුලින් දැන් පොඩි ඊතලයකින් හරි ගහමු දෙන්න ඕන අන්න තොර දැන් අපි මේ බලන්න යන්නේ දැන් වාක්‍යයක පාළියේදී අපිට දැන් වාක්‍යයක් ලැබුණම ඒකේ දැන් පද ටික ගලපා ගන්න ඕනනේ මොන හරි පිළිවෙලකට නේද දැන් ආඛ්‍යාතේ මුලින් තියෙන්න පුළුවන් එහෙම තියෙනවා ආඛ්‍යාතේ මුලින් යෙදෙන අවස්ථා තියෙනවා කර්මපදේ අග තියෙන්න පුළුවන්. දැන් ඊට පස්සේ කත්‍රූපදේ මැද හරිය තියෙන්න පුළුවන්. ඒ තැනක කොහොමද දැන් මේකේ අර්ථ ගලපලා අපි කියද්දි වාක්‍ය මොකද්ද තියෙන පිළිවෙල? ඒක ගැන තමයි දැන් ඔය මේ ඉන්න ඕන පිළිවෙල දල වශයෙන් මේ සටහනක් දාලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් ඒක කර්ම මේ විදිහටම ලියලා එහෙම දාගත්තම ලී සහ විශේෂණ පදේ කොහොමද දැන් මුලින් ඉන්න ඕන? අපිට ඒතකොට ඒ ඉන්න ඕන පිළිවෙල දල වශයෙන් මුලින්ම ඉන්න ඕන කර්තෘ පදේ වාක්‍යයක. විශේෂණ කර්තෘ විශේෂණ පද තියෙනවා නම් ඊට මුලින්. ඊට පස්සේ කරණය කරණ කාරක පදයක් තියෙනවා නම් ඒක ඔතනදී තමයි අර්ථය ගැලපෙන්නේ. ඊට පස්සේ පංචමී පදයක් තියෙනවා නම් කරණයෙන් පස්සේ තමයි අර්ථය ගැලපෙන්නේ. සම්ප්‍රදාන පදයක් තියෙනවා නම් ඊටත් පස්සේ. ඔන්න එතනිනුත් පස්සේ තමයි කර්ම විශේෂණ පදයක් තියෙනවා නම් ඒක ඊට පස්සේ කර්ම පදය. ඊටත් පස්සේ ආධාර පදේ සත්තුනි. අන්තිමට ආඛ්‍යාතය.
කර්මයට කලින් කර්ම විශේෂණ
බලන්නේ. ඔව්. ওই විදිහට දාගෙන ඉතින් අර පොඩි සටහන දාගත්තත් ඇති. ඊතලෙකින් ඉතින් තේරෙනවා. හා ධාරම් පදේ කර්මය. සම්ප්‍රදාන නෙමෙයි. දේවෝ දේවෝ වායුනා වේහාසා ධාරං භූමියං පාතේති විතරන්ති තරවෝ කියලා කියන්නේ තරු ශබ්දයේ බහුවචනය තරු කියලා කියන්නේ ගහට උදාහරණයක් කිව්වොත් පුළුවන් ඉතින් විශේෂණ පද ඉතින් ඒ විභක්ති ඉන්නේ ඉතින්
විශේෂණ පදේ අර වෙන පදේ යෙදෙන්න
පුළුවන් පූර්ව ක්‍රියාවල කර්ම පද එහෙමත් යෙදෙන්න පුළුවන් ඒවා අදාළ විදිහට ඉතින් යෙදෙන්න ඕන දෙකක් නෙමෙයි මහා ගොඩක් යදෙනවා. එක වාක්‍යයක එක සමා එක විභක්ති පද සමහරට හතර පහක් යදෙන අවස්ථා තියෙනවා. ගලපලා ගන්න ඕන. සුදුසු විදියට ගලපන්න. ඒක අංකුසේන කියලා ගන්න හතර මාතා අංකුසීන් තොට දෙවෙනි වාක්‍යය තරවෝ ලෝකස්ස පලානි විතරන්ති. තුන්වෙනි එක මොනයෝ පබ්බ තම්හා පලානි ආහාරන්ති. හතරවෙනි එක මාතා අංකුසේන රුක්කම්හා ධාරකාණං නේද? ධාරකාණං පලානි භූමියං පාතේති. නෝ පාතේති. හරි. අවසානට තියෙන එකේ ටිකක් අර්ථය මොකද දැන් ඕකේ පූර්ව ක්‍රියා හැම නැති නිසා එකවර අර්ථය ටිකක් පැහැදිලි නැති වෙන්න පුළුවන්. අපි උඩ ටික කතා කරගෙන යමුකෝ. දේවෝ වැස්ස වායුනා වායුව කරණ කොටගෙන වේහාසා අහසින් ධාරං කර්මය දිය ධාරාව භූමියං පාතේති. භූමියෙහි හෙළයි බිම දමයි කියන්නේ බිමට වටනවා කියන එක. තරවෝ ගස්
ලෝක රත් දේව කච්චු වායුන කරන්නේ.
ඔව් මේ උඩ තියෙන උඩින් තියෙන
ඒ පිළිවෙලටම
යන්නේ. ඔය ඒ පිළිවෙලට යන්න. ඒ පිළිවෙලට ඒ කෙලින් යටින් ලියා ගන්න ඕන. ඒක නිසා නෙමෙයි ඉඩ එහෙම තියෙන්නේ. මුනයෝ පබ්බ තම්හා පලානි ආහාරන්ති. මුනිවරු පර්වතයෙන් ගෙඩි ගෙනෙත්. අන්තිමික මාතා අංකුසේන රුක්කම්හා ධාරකාණං පලානි භූමියං පාතේති. මව කෙක්කෙන් කෙක්ක කරන කොටගෙන ගසින් දරුවන්ට ගෙඩි බිම හෙලයි දරුවන් සඳහා. හරි. ඒක තමයි මේ වාක්‍යක තියෙන්න ඕන පදවල තියෙන්න ඕන පිළිවෙල. එතකොට පූර්ව ක්‍රියා ආදී ආවොත් කර්මපදයක් ඊට මුලිනුත් එන්න පුළුවන්.
මේ
සාමාන්‍යක මිනිකන ඔව් සාම ඉතින් ඕක වෙනස් වෙනවා දැන් ගාථා විශේෂදී එහෙම. ඒ නිසා තමයි මම කිව්වේ දැන් බුද්ධ දේශනාවේදී කොහොමම තියෙන්නේ නැහැ. අපි මේක දැනගෙන ඉන්න ඕන ඒකේ අර්ථය කියන්න. මේ ක්‍රමයටයි අපි අර්ථය කියන්න ඕන කියලා. නැත්තම් තියෙන විදිහටම කියන්න බැහැ නේ. අර්ථය කියන්නේ මේ ක්‍රමයට මේ පිළිවෙලට අපි හදාගෙන කියන්නේ. ඕක දැන් කොහොමම හුරු වෙන්න ඕන නැහැ ඕක පාඩම් කරගෙන අපිට කාලයක් යද්දී ඕක හුරු වෙනවා මෙහෙමයි අර්ථය එන්න ඕන කියලා නැත්තම් අර්ථය කියන්න බැහැනේ. අපෙන්ලි වචන තියෙනවා දැන් හිතලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ ඒක. ලබා දෙත් කියන වේහාසා අහස අහසින් වැස්ස වායුව කරන කොටගෙන අහසින් දිය ධාරාව එහෙම නැත්නම් වතුර භූමියෙහි හෙළයි. හරි. තව එහෙනම් ගැටලු තියෙනවා අහන්න බලන්න ඉක්මනට. ආ තව කරුණු ටිකක් කියන්න තිබුණා. කලින් දවසේ අපිට ඉතිරි වුණ ගැටලු කීපයකට උත්තර. තරවෝ නත්තා ශබ්දය ගැන ඉදා කතා කරන්නේ නේද? නත්තා ශබ්දය ප්‍රථම බහුවචනෙ තියෙනවද කියලා? මේකේ අපේ මේ පොතේ දීලා නැහැ බහුවචනෙ. ඒ වුණාට යෙදෙනවා කියලා ව්‍යාකරණ පොතේ කියලා තියෙනවා. බහුවචනෙ තියෙනවා, බහුවචන විතරක් නෙවෙයි ස්ත්‍රීලිංගෙත් යෙදෙන තැන් තියෙනවා කියලා කියලා තියෙනවා. නත්තා ශබ්දය ස්ත්‍රීලිංගෙත් යෙදිලා තියෙනවා. මුනුබුරාම නෙවෙයි. ඉතින් ඒ වගේ ඒ විශේෂ තැන් එතකොට පෙන්නනවා. ව්‍යාකරණ පොතේ පෙන්නනවා මේ මේ උදාහරණ වාක්‍යකුත් එක පෙන්නනවා. තස්සා නත්තා කාල කතා හෝති හරි වගේ වාක්‍යයක් මට හරියට මතක නෑ. කොහොම හරි ඒ නත්තා කාල කතා හෝති කියලා කියනවා. එතකොට මොනුබුරා කාලක්‍රියේ ක්‍රියාකලී වෙයි කියලා කියනෝ නම් ඔහොම කියන්න එහෙම කියන්න බැහැනේ. කාල කතෝ වෙන්න ඕන නිපුල්ලෙන්ගෙන. නත්තා කාල කතෝ හෝති වෙන්න ඕනනේ. කාල කතා හෝති කියලා තියෙන ස්ත්‍රීලිංගෙන් වර්ණ කියලා තියෙනවා. ඒ නිසා ස්ත්‍රීලිංගෙත් මේ නත්තු ශබ්දය කලාතුරකින් යෙදෙන තැන් තියෙනවා කියලා කියලා තියෙනවා.
නැත්තම් මිනිවිඩියට වෙන මැටයක් තියෙනවද?
නැත්තම් ඒ මිනිවිඩියට වෙන මැටයක් තියෙනවද? මට හරියටම නම් මතක නැහැ. පොඩ්ඩක් බලන්න ඕනේ. මිනිවිඩියට
ඔක්කේ සංඥාක ජීවිතයේ සතෝ උත්කාය කියන්නේ සතුත්කාය. ඒක සාමාන්‍යයෙන් සතෝ කියන එක ත උත්කාය කියන එක ගැළපෙන්නේ. ඔව්. සතෝ
ඒ තමාර විභක්ති අයින් වෙලා තතෝ කියන එක හැදෙන්නේ තෝ ප්‍රත්‍ය එකතු වෙලානේ. තෝ කියලා කි ත ශබ්දයනේ, සර්වනාම ත ශබ්දය. ඒකේ පංචමී අර්ථයේ තෝ ප්‍රත්‍ය එකතු වෙනවා. එතකොට තතෝ කියලා පදයක් හැදෙනවා. එතකොට මේ තෝ ප්‍රත්‍ය අයින් වුණාම සමාසවලදී අපි අර කිව්වි තේසම් විභක්තියෝ ලෝපෝ ලෝපාච සූත්‍රයෙන් විභක්ති අයින් කරනවා. එතකොට ත උත්හාය තදු ඊට පස්සේ හල් දකාරයක් එනවා.
තෝ ප්‍රත්‍ය කියන එක
අවබෝධ තෝ ප්‍රත්‍ය තෝ
ත කියන
තතෝ පදේ හැදෙන්නේ. එතකොට ත කියන සර්වනාම පදේ ඒයින් කියන කෙනේ තේරුම. ආපහු අපිට ගැටලුවක් ආවා. පද කියන පද කියලා පදසා පදසෝ ඒ විදිහේ වචන ටිකක් අහුණා. එතකොට මේක මනෝගණයේද කියලා අතන දීලා තිබුණා. ඒක මනෝගණයේ මනෝගණයේ පදයක් පද කියලා කියන්නේ. ඊට පස්සේ මත්තකී කියන පදයත් එක්ක සත්තමියත් යොදන්න පුළුවන්ද කියලා අපි කතා වුණා නේද? ඒකෙදි බහුලව යෙදিলা තියෙන්නේ චට්ටි පදය. ධාරකස්ස මත්තකේ තස්ස මත්තකේ ඒ තස්ස මත්තකේ ওই විදියට යෙදিলা තියෙන චට්ටි පදයක් එක්ක මොහුගේ මත්තෙහි කියලා. එතකොට සත්තමීනුත් කලාතුරකින් යෙදෙනවා කියලා වෙන්නලා තියෙනවා. ඇතැම් තැනක සීසේ තිට්ඨාමි මත්තකේ ඒ විදියට යෙදিলা තියෙනවා බුද්ධ දේශනාවේ. හත්ේ මත්තකේ අන්න ඒ විදිහේදීන් තියෙනවා. ඒකට ඒ තැන්වල සත්තමී පද එකක්වත් මේ මත්තකේ කියන පදේ යෙදෙන්න පුළුවන්. එතකොට බොහෝ විට චට්ටි පදයක් එක යමකගේ මත්තෙහි කියන එකනේ අපේ අපි සිංහලෙන් උනත් කියද්දි කියන්නේ යමක් මත්තෙහි කියද්දි යමකගේ මත්තෙහි කියන අර්ථයයි. එතකොට පාලියෙන් කියන්නේ අපහු රජෝ කින්න කියලා පදයක් ගැන මම කියවනේ බලන්නම් කියලා නේද? රජසා ආකින්න කියලා වාක්‍යයක කොටසක් ආවා කොහේ හරි. ඊටපස්සේ මම කිව්වා රජෝ කින්න කියලා පදයකුත් තියෙනවා වගේ මතකයක් තියෙනවා බලලා කියන්නම් කියලා. එහෙම පදයක් තියෙනවා රජෝ කින්න කියලා. තේරුම රජසා ආකින්න කියන එකම තමයි. එතකොට ගැවසීගත් කියන අර්ථය. රජෝ කින්නේන ගත්තේන. ඒ විදිහේ යෙදීම් තියෙනවා විනය පිටකේ. රජෝ කින්නේන ගත්තේන. දූවිලි ගැවසීගත් ගතින් යුතුව අර ප්‍රජාපති ගෞතමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මුණ ගෙන්න ආපු වෙලාව ගැන කියන්නේ බොහොම දුරක් බොහොම වෙහෙසෙන් ආවා කියලා නේද? මේ වෙලාවෙත්ින් අර දූවිලි ගැවසීගත්තු ශරීරයකින් යුක්තව තමයි ආවා කියලා කියන්නේ. ඒ තැන කියනවා රජෝ කින්නේන ගත්තේන. දූවිලි ගැවසීගත් ශරීරයකින් යුතුව ඒ විදිහට. හරි. අපහවර සංගන් හන්ති කියන පදේ ගැන ඒකත් බැලුවා. ඒකෙදී බහූ ශබ්දයක් එක්ක සංගන් හන්ති පදේ යෙදුණු තැන් තිබුණේ නැහැ ත්‍රිපිටක පොත්වල. එතනදී බොහෝ විට යෙදෙන්නේම සංගන් හන්ති පදයට කලින් වෙන ද්විතියා පදයක් එක්ක. ඒතරහි මහතින් පරිසං සංගන් හන්ති තස්ස සංගහි කති, ඒ විදිහේ යෙදීම් තියෙනවා. දැන් කර ධාතුවක් එක්ක, ඒ කියන්නේ කිරීම් පදයක් එක්ක සංග්‍රහ කියන පදේ යෙදිලා තියෙනවා. ඒ නිසා ඒ තැන කර අපි කලින් ගත්තු විදිහට අර්ථය ගන්න එක හොඳයි. සංගහි කරොන්ති කියලා ගන්න එක.
හරි. හරි. ඉරති සංගහක දෙක ගෝණං මංශ බක්කනේන රෝගා නිබ්බන්
නිබ්බත්.
ඔව්. නිබ්බන් නිබ්බත් තන්ති කි කල්ලක් තෙන්ති කියලා කියන්නේ. මේක සාමින් ආංශ මේ නිබ්බත් රෝගා නැ නිබ්බත් තන්ති කි කියන පොතත් කල්ලක් තෙන්ති කියන එකේ කර්මයේ විදියටත්
කර්මයේ තමයි.
ඒක
රෝග රෝගානිබ්බත් කියන එක
වෙනම වාක්‍යයක්. ඒ කතෘ කර්ම නේ කතෘ ආකාර දෙකනේ.
ඒ වාක්‍ය ඇතුලේ ඒ අන්තර් වාක්‍ය ඇතුලේ අපහු කතෘ කර්ම ක්‍රියා තියෙනවා.
මේ දෙකම එකට
කර්මය වෙනම යන්නේ. ඔව්. මේ දෙකම විතරනේ මේ මුළු වාක්‍ය ඛණ්ඩයම තමයි කර්මය වෙන්නේ. මම පෙන්වන්නේ නේද ඒක ලියලා. අද වෙලාව නෑ ඉගෙන කියන්න නිසා අපි නේද. හරි. තව ගැටලු තියෙනවද? ඉතින් ගැටලු තියෙන මේ ටික හොඳට බලන්න ඕන නේද? මේ අභ්‍යාස එහෙම ඉතින් ටිකක් අවබෝධයෙන් බලන්න ඕන මේ කියන එක කොහොමද, මොකද්ද කතෘ කවුද, කර්ම කර්මී මොකද්ද? එහෙම බැලුවොත් තමයි ගැටලු එන්නේ. ඒ නිසා මේ මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට තියෙනේ වගේ පිරිස ඉතින් ටිකක් උනන්දුවෙන් එහෙම බලාගෙන ඉන්න. නැත්තම් වාක්‍යයක අර්ථගදී ඔය පස්සේ කාලෙක තේරෙයි. දැන් ඕක මම මේ කියන කතාව අපි පොතක් කියවන්න ගත්තම දැන් සමාස පාඩම ඉවරුනාම අපි පොත් කියවන්න ගන්නවා. ඊයේ ගත්තම තේරෙයි මේ කියන එකේ වැදගත්කම. සමහර විට එක වගේම අපි තමුකෝ ද්විතියා පදේකුත් තියෙනවා, පුල්ලිංග ප්‍රථමා පදේකුත් තියෙනවා. තේරුණාද? ওই දෙක අඳුරගන්න අපි දක්ෂ වෙන්න ඕන. කතෘ කර්ම කිය අඳුරගෙන නැත්තම් අර්ථානි පැත්තට ගන්නවා. එහෙනම් අපි අදට නවත්තමු. 7 වෙනි අභ්‍යාසෙ ඊළඟ දවසේ කතා කරනවා. ඒත් එක්කම පුළුවන් තරම් උත්සාහයක් ගන්නවා ඊළඟ එකට යන්න කියන්නේ අපි බලමු. ටිකක් ලොකුයි මේක නේද? අභ්‍යාසෙ ඔය අභ්‍යාසෙ බලාගෙන ඉන්න දැන් ඉතින් පුළුවන්. දැන් දැනීම තියෙනවා, ඒ නිසා අභ්‍යාසෙ බලාගෙන ඉන්න ඊළඟ දවසේ අපි කතා කරමු. මෙන්නම් අද දවසෙත් අපි මේ ධර්මයේ සාකච්ඡා කිරීම වශයෙන්, ධර්මයේ හැදෑරීම වශයෙන් මේ රැස් කරගත්තා වූ සෑම කුසල ධර්මයක්ම අප සෑම සියලු දෙනාටම, ඒ වගේම මේ කුසලයේ අනුමෝදන් වෙන සියලුම සත්ව ප්‍රජාවටම ඒකාන්ත වශයෙන්ම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතුපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගැටලු තියෙනවා ලියාගෙන ඉන්න. මේ ගැටලුව තියෙනවා කියලා.